ගරු එස්.එම්. චන්ද්‍රසේන මහත්මයා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
මූලාසනයේ සිටින ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට ඉදිරිපත් කරන ලද 2024 සඳහා වන අයවැය පිළිබඳව කතා කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. විශේෂයෙන්ම එතුමා ඉදිරිපත් කරා ඉඩම් අයිතිය පිළිබඳව මම හිටපු ඉඩම් ඇමතිවරයෙක් හැටියට මමත් මේ යෝජනාව එතුමාට කරා. මොකද අපි දන්නවා මේ වෙනකොට සුවර්ණ භූමි, ජය භූමි, ඒ වගේම රම්බිම, ඔය වගේ එක එක නම් වලින් නොයෙකුත් ඉඩම් බලපත්‍ර ඉඩම් ඔප්පු ලබා දීම කාලය තිස්සේ කරගෙන ආවා. නමුත් අර පියදිස මන්ත්‍රීතුමාගේ ඒ කතාවට මමත් එකඟ වෙනවා. මොකද මේ ඉඩමක් ලබා ගන්න ගියපුවාම එහෙම නැත්නම් ඉඩමක් වෙන කෙනෙකුට ඔප්පුවක් හරවන්න ගියපුවාම බලපත්‍රයක් හරවන්න ගියපුවාම විශාල ගැටලුවකට මුහුණ දෙනවා. අපි ඉඩම් අමාත්‍යාංශයේදී වැඩ කිරීමේදී අපි දන්නවා පහළ නිලධාරියාගේ ග්‍රාම නිලධාරි, ඒ වගේ ඉඩම් නිලධාරි, ප්‍රාදේශීය ලේකම් පළාත් සභාවට යනවා. මේ එනකොට අවුරුදු 7-8ක් 10ක් 12ක් යනවා මේ ඉඩම ලබා ගන්න. ඉතින් මේ වගේ කාර්යාලවල විශාල වශයෙන් රස්‍යාදු වෙන්න සිද්ධ වුණා ජනතාවට. නමුත් මේ සෙන්නක්කර ඉඩම් ඔප්පුව අයිතිය ලබා දීමෙන් මම හිතන්නේ මේ උඟාක් වැළකෙනවා. ඒ වගේම අපි මෙතනදී විශේෂයෙන්ම බලන්න ඕන මේ ඉඩම් දැනටමත් වාණිජ කටයුතු වලට යොදාගෙන තියෙනවා. සාමාන්‍ය ජය භූමි, සුවර්ණ භූමි ඔප්පු වල තියෙන්නේ මේවා කෘෂිකාර්මික ඉඩම් කියලා. නමුත් අද කෘෂිකර්මයට විතරක් නෙමෙයි නොයෙකුත් වාණිජ කටයුතු වලට, සංචාරක ව්‍යාපාර වලට හෝටල් හදලා තියෙනවා. ඉතින් මේ 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 මේක ගත්තම කෘෂිකාර්මික වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ රට පුරාම තියෙන මේ ඉඩම් වල අයිතිය ලබා දීමේදී ප්‍රමුඛතාවය දෙන්න කියලා දැනට ඒ භූමියේ තියෙන වාණිජ කටයුතු සඳහා යොදා ගන්න ඉඩම් වලට. මොකද ඒක ඉක්මනින් කරොත් ක්‍රමානුකූලව 2028 දක්වා මේ වැඩ සටහන ක්‍රියාත්මක වෙනවා කියලා එතුමා ඉදිරිපත් කළා. අපිට ලබන අවුරුද්දේම හුඟක් ඉවර කර ගන්න පුළුවන්. මේක හොඳ වැඩපිළිවෙලක්. හැබැයි ඒ වගේම මේ ඉඩම් අයිතු විදිහට පාවිච්චි කරොත් අපේ සාමාන්‍ය ගොවියට තියෙන ඉඩම ගොවියන්ගේ පවුලේ අයට අහිමි වෙලා වෙනත් පැත්තකට යමු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් විශේෂ වැඩසටහනක් මේ ඉඩම් ලබා දීමේදී කරන්න ඕන. නැත්නම් මේ ඉඩම් මුදලාලිලට කොහොම යන්න පුළුවන්? එහෙම ගියොත්ම කෘෂිකාර්මික ඉඩම් කෘෂිකර්මය කරන අයට ගොවියන්ට නැති වෙන්න පුළුවන්. ඒ සඳහාත් වගකීමෙන් යුතුව වැඩපිළිවෙලක් හදන්න වෙනවා කියන එක ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේ විශේෂයෙන්ම මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට මම පුද්ගලිකව ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරා මල් ඔතුවේ ව්‍යාපෘතිය මේක පටන් අරන් දැන් අවුරුදු 3-4ක් වෙනවා. නමුත් අර ආර්ථික ප්‍රශ්නත් එක්ක රටේ ඇතිවෙච්ච මේ වැඩසටහන දැනට නැවතිලා තියෙනවා. ඒ නිසා මේ 15 මල් ඔතුවේ ව්‍යාපෘතියෙන් විශාල ප්‍රයෝජනයක් ලැබෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයට. ඒ වගේම එහා පැත්තෙන් ගිහම මන්නාරම දිස්ත්‍රික්කයේත් යෝ ජනතාවට මේක ජාති, ආගම්, කුල ભેදකින් තොරව කරන ව්‍යාපෘතියක්. ඒ නිසා මිලියන 2500ක් වෙන් කරලා තියෙනවා. ඒ පිළිබඳව මම දිස්ත්‍රික්කයේ වෙනුවෙන් විශේෂයෙන් මම නියෝජනය කරන මැතිවරණ කොට්ටාසේ කරන්නේ ඒ පිළිබඳව මම ස්තුතිවන්තවනේ කළම යුතු වැඩක් නිසා. ඒ වගේම අපි දන්නවා අවුරුදු ගාණක් විමධිගත අයවැය ලැබුණේ නැහැ මන්ත්‍රීවරුන්ට. ඒ මන්ත්‍රීවරුන්ට 225ට මේක ලැබෙන්න ඕන කියලා මතය අපි තියෙන්නේ අපි ළඟ. මොකද මහජන නියෝජ්‍ය පාර්ලිමේන්තුවට යවන්නේ යම්කිසි වැඩක් කරන්න බලාපොරොත්තු වෙන. අඩු ගානේ ගමේ තියෙන බෝක්කුවක්, පාරක්, පාලමක්, ඒ වගේ ප්‍රජාශාලාවක්, ඒ වගේ අත්‍යවශ්‍ය දෙයක් කරන්න හැම වෙලාවෙම දාගත්තේ මේ විමධ්‍යගත අරමුදල. මේක හැබැයි ආර්ථික ප්‍රශ්න, ඔයිකුත් ප්‍රශ්න නිසා පහුගිය කාලේ කරන්න බැරි වුණා. 2024ට ලබා දීලා තියෙනවා. ඒක කළ යුතුම දෙයක්. ඒ පිළිබඳවත් ඒක හොඳ කටයුත්තක් හැටියට අපි දකිනවා. ඒ වගේම අපි දන්නවා කොවිඩ් වසංගතය නිසා ඒ වගේ මේ ආර්ථික අර්බුදේ තුනාට පස්සේ වාස සංවර්ධන කටයුතු නැවතුණා. අද සමහර ගොඩනැගිලි හදලා ඒකට බාගෙන නැවතිලා තියෙනවා. පාලම හදපුවම ඒ පාලමෙන් හදලා ඒකේ අද වෙනකොට යකඩ කූරු මලකට කාලා තියෙනවා. ඒ වගේ ගොඩාක් ව්‍යාපෘති නැවතිලා තියෙනවා. ඒ නැවතිච්ච ව්‍යාපෘති නැවත කොමිටියක් දාලා ඒ කොමිටිය මගින් තෝරාගෙන අත්‍යවශ්‍ය දේ මොකද්ද කියලා කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒකත් හොඳ කටයුත්තක්. ඒකට ප්‍රමුඛතාවය දිය යුතුයි. මොකද නැත්තම් දැන් වැයකින් කරලා මුදල් වැය කරලා තියෙන මුදලෙන් ප්‍රයෝජනයක් ගන්න බැරුව යනවා. ඒවා දිරලා දිරාපත් වෙනවා. ඒක කඩිනෙමින්ම කළ යුතු කටයුත්තක් හැටියට අපි දකිනවා. ඒක කළ යුතු දෙයක්. ඒ වගේම ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය අපි දන්නවා පහුගිය කාලෙදී කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන පටන් ගත්තා අපේ රජය මගින්. නමුත් ඒක ආර්ථික ප්‍රශ්නත් එක්ක නැවතුණා. ඒ වගේම අයි රෝඩ් වැඩසටහන ඒක නැවතුණා. ඒ නිසා සමහර පාරවල් 130ක් කරනකොට ඒක නැවතිලා තියෙනවා, 150 කරලා තියෙනවා, 160 කරලා තියෙනවා. ඒ විදිහට අංග සම්පූර්ණ කෙරෙච්ච නැති පාරවල් ටිකට නැවත පටන් ගන්න මුදලක් වෙන් කරලා තියෙනවා. ඒකත් කළ යුතුම දෙයක්. ඉතින් අපි මේ පිළිබඳවත් අපි සතුටු වෙනවා. මොකද මාර්ග පද්ධතිය මේ ප්‍රධාන පාරවල් ටික නම් කොහේ හැදිලා තියෙනවා. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහාමාර්ග ඇමතිවරයා වශයෙන් ඉතින් කිලෝමීටර 11,000ක් පාරවල් ප්‍රධාන ඒ ශ්‍රේණියේ බී ශ්‍රේණියේ පාරවල් හදලා තියෙනවා. නමුත් මේ පාරවල් මේ ග්‍රාමීය පාරවල් කෘෂිකාර්මික පාරවල් තමයි මේ කිලෝමීටර 100,000 මුදල් වෙන් කර හදන්න පටන් ගත්තේ. ඒ නැවතිච්චේ ඒ පාරවල් ටිකත් පුළුවන් තරම් ඉක්මනින් හදන්න වෙන් කරලා දෙන මුදල නම් මම හිතන්නේ මදි වෙයි. ඒක නැවත හරි පරිපූර්ණ ඇස්තමේන්තුවක් හරි පස්සේ හරි මේ අවුරුද්දේ 2024 මැද භාගයේ හරි නැවත මුදල් වැඩි කරලා කරන්න ඕන කටයුත්තක් හැටියට අපි දකිනවා. ඒ වගේම කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට එතුමා අලුත් සංකල්පයක් යොදාන තියෙනවා. පුද්ගලික අංශෙත් යොදාගෙන කරන්න ඕන කියලා. අපි දන්නවා අපේ රටේ වැව් කුඩා වැව් පොකුණු සහ මේ සියල්ලම ගත්තම 40,000ක් විතර තිබුණා වැව්. අද ඒ 40,000ම නෑ, දැන් 30,000කට වැඩි ගාණක් වාගේ තියෙන වැව්. ඒ වැව් ටික හරියට ප්‍රතිසංස්කරණය කරා නම් කෘෂිකාර්මිකට ප්‍රධානම දේ කෘෂිකාර්මී කරන්න අවශ්‍ය ප්‍රධානම සාධකය තමයි ජලය. ඒ ජලය ටික රැක ගන්න ඕන. දැන් මම දන්නවා අනුරාධපුර ප්‍රදේශයේ වැව් ඔක්කොම ගොඩ වෙලා තියෙනවා. වර්ෂාව දෙකක් තුනක් යනකොට වැව් පෙරනවා, වාන් දානවා, මේ වතුර ටික ගංගාවල් දිගේ මුහුදර ගලාගෙන යනවා. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේ වැව් ටික හාරන්න ඕන. මොකද වැහලා වර්ෂා කාලේට වහිනවා, ගම් වතුර ගලනවා, වතුර ටික යනවා ගංගාවල් ඔයවල් දිගේ මුහුදට. නමුත් භූමිය රැඳෙන්නේ නැහැ, මේ වැව් වල රැඳෙන්නේ නැහැ. ඒ නිසා මේ වැව් හාරලා හැරීම අනිවාර්යයෙන්ම ප්‍රතිසංස්කරණයම කරන්න ඕනේ. ඒකට පෞද්ගලික අංශය යොදා ගන්නවා කියන්නේ අපි දන්නවා දැන් නොයෙකුත් අවශ්‍යතාවල් වලට වැව් වල පස් ටික මඩ ටික අවශ්‍ය වෙනවා. ඒක පුද්ගලිකවම කෙනෙකුට බාර දුන්නා තමන්ගේ අවශ්‍යතාව පිරිමහන්න මුදලක් නැතුව වැව හාරන්න. හැබැයි මේකට තාක්ෂණය යොදා ගන්න ඕන. ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන කරන්න ඕන, ඉංජිනේරුන්ගේ සහයෝගය ලබාගෙන. නැත්තම් වැව් ඔලට වැඩි හැරුණොත් වතුර හිටින්නේ නැහැ. මේ වතුර අර පතුල කැඩලා ගියොත් පොළොවට උරා බහිනවා. ඒ නිසා ඒ පිළිබඳවත් ඒ වැඩසටහනත් ඉතාම කාලුත් වැඩසටහන කරේ වන් දකින්න.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක්.
මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැටියට මහාවිහාරය. මහාවිහාරය කියන්නේ අපේ ඓතිහාසිකම පැරණි නගරය අනුරාධපුර. අපේ පැරණිම අපේ මාතෘභූමියත් මාතෘභූමිය හැටියට මම සැලකන්නේ අනුරාධපුරෙන් තමයි මුළු රටම පටන් ගත්ත තැන. ඉතින් අනුරාධපුරයේ බෞද්ධ සංස්කෘතිය දියුණු කරන්න බෞද්ධ මේ මහාවිහාර විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට මුදල් වෙන් කරලා පටන් ගන්න යෝජනා කරලා තියෙනවා. ඒ යම් කිසි සුළු මුදලක් වෙන් කරලා තියෙනවා. නමුත් ඒ ආරම්භ කරාට පස්සේ මේ කරාණ යන්න පුළුවන්. ඒක ඉතිහාසෙම කළ යුතු දෙයක් තමයි දැනට කරන්න පටන් ගන්න තියෙන. ඒකත් ඉතාම හොඳ කාරණයක් හැටියට මම දකිනවා. ඒ වගේ අනුරාධපුර බෞද්ධ ජාත්‍යන්තර පුස්තකාලයක් ඉදිකරන්න මුදල් වෙන් කරලා තියෙනවා. මොකද අපි දන්නවා අපේ ඉතිහාසයේ අපේ අනාගත දරුවන්ට අනාගත පරපුරට බලා ගන්න පුළුවන් විදිහට ඒ වගේම නැවත ඉතිහාසය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ සියලුම පොත්පත් ඒ පුස්තකාලයේ ඒ සියලුම දේවල් තැන්පත් කරන්න පුළුවන් වෙනවා. ඉතිහාසය පිළිබඳව හොඳ දැනීමක් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ජනතාව ලබා ගන්න පුළුවන් මේ පුස්තකාලය ආරම්භ කිරීමෙන්. ඒ පිළිබඳව මම බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමත් පුස්තකාලය ආරම්භ කිරීමත් පිළිබඳව මම ජනාධිපතිතුමාට අනුරාධපුරයේ ජනතාව වෙනුවෙන් මගේ ස්තුතිය මම පුද කරනවා. ඒ වගේම වකුගඩු රෝගියමුත් අපේ ප්‍රදේශයේ තමයි උතුරු මැද පළාත් සමඟ වැඩියෙන්ම ඉන්නේ. වකුගඩු රෝගීන්ට දුන්න මුදල රුපියල් 5000ක විතර ආධාරය දුන්නේ ඒක තාම සුළු මුදලක් මේක රුපියල් තව 2500 කින් එතුමා වැඩි කරලා දීලා තියෙනවා මේක රුපියල් 10000ක් කරා ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි මේක වැඩි කරන්න පුළුවන් නම් ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් පිල්ලලා මම දන්නවා උද්ඝෝෂණය කරනවා පංගුවක් මේ රාජ්‍ය සේවකයෝ යොදාගෙන තමන් දේශපාලන අතකොළුවක් බවට මේක පත් කරාන දකලන රුපියල් 10000ක් වෙන් කරලා දෙන දෙනවා අපි දන්නවා ආර්ථික අර්බුදයක් කොවිඩ් වසන්තයේ එක්ක ආපු ආර්ථික අර්බුදය ඒ වගේම රුසියාව ඇති වෙච්ච ඒ යුද්ධය නිසා ඇති වෙච්ච දේ දැන් ඊසාලේ පලස්තාන යුද්ධේ මේ වගේ විශාල ආර්ථික අර්බුදයක් රටේ පවතින වෙලාවෙත් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000ක දාදහක වැටුප් වැඩිවීමක් කිරීම පිළිබඳවත් අමාරුවෙන් හරි අපි ඒ ස්තුතිය පුදා
කරගන්නවා.
හොඳයි මන්ත්‍රීතුමනි මම අවසන් කරනවා බොහොම ස්තුතියි.
මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි විනාඩි 18ක්. ඒක උදේ එක ගුණා මේ මම කියනකොට මෙරාන් වික්‍රමත් මැතිතුමත් එනවා එක ගුණා ඒ වෙලාවම නැවත ලබා දෙනවා කියලා.
ඔව් නමුත් මං දැන් එක එක්කෙනා කතා කරපු කාලයත් එක්ක අඩු වෙනවා.
නමුත් ඒක ඊටාම අසාධාරණයි මූලික වශයෙන්ම මොකද අයවැය විවාදෙදී මේ සඳහා අපිට අදහස් දක්වන්න තියෙන අවස්ථාව ඒ විදිහට අඩු වෙන එක උදේ වෙන ප්‍රශ්නයක් නිසා ගරු සභාපතිතුමියනි ඒ කෙසේ වෙතත් ඔබතුමිට ඊටාම ස්තුතියි මේ අවස්ථාවේ යම් අදහසක් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම ගැන ආණ්ඩුවේ අයවැය ප්‍රකාශය සම්බන්ධව මම කරුණු කීපයක් ප්‍රකාශ කරන්න කැමැති මේ කෙටි අවස්ථාව ඇතුලේ. එහි ප්‍රධාන පළවෙනි කාරණය වන්නේ මම හිතන්නේ ආණ්ඩුවක අයවැය ප්‍රකාශය නැත්නම් අයවැය කතාව මූලික වශයෙන් ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය සහ ආණ්ඩුවේ ආදායම කියන දෙක ඇතුලේ පමණක් රැඳවිය යුතු නැහැ. මේක අපි ඉතාම පැහැදිලිව මේ ප්‍රතිපත්තිමය කාරණයක් මම ඉදිරිපත් කරන්නේ මෙවරත් පසුගිය වසරෙත් අයවැය ප්‍රකාශවල මූලික වශයෙන් ආණ්ඩුවේ වියදම ආණ්ඩුවේ ආදායම කළමනාකරණය කිරීම සම්බන්ධ ප්‍රශ්නයට පමණක් මූලිකත්වය දීලා රටේ ආර්ථික අවස්ථා එහෙම නැත්නම් රට තුල මේ ආර්ථික වර්ධනය සම්බන්ධ පළල් ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් නොකිරීමේ ප්‍රශ්නය තියෙනවා මේක හදපු ආචාර්යවරු දන්නවා ඇති මම කියන කාරණේ විශේෂයෙන්ම ආචාර්ය ඇන්නම් පෙරේරා සහ රොනීද මැල් වගේ වැදගත් මුදල් ඇමතිවරුන්ගෙන් අපි දැනගත යුතු කාරණේ තමයි අයවැය ප්‍රකාශයක් කියන්නේ ආණ්ඩුවේ ආදායම සහ වියදම ගැන පමණක් නොවේ රටේ ආර්ථික අවස්ථා වැඩි දියුණු කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති ආකෘතිය ඉදිරිපත් කරන්න ඕන මම තර්ක කරනවා මේ අයවැය කතාව තුළ එය සිදුවන්නේ නැහැ කියලා. ලාභෙට ඡන්දෙ ගන්න විවිධ කරුණු කියනවා තමයි. හැබැයි ඒ වුණාට ඒකේ ඒ බරපතල ප්‍රශ්නේ තියෙනවා. දෙවෙනි කාරණය ගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා ඊයේ දිගින් දිගටම කිව්වේ මේක සමජීවිකතා ප්‍රතිපත්තිය. සමජීවිකතා පොලිසියක ඇතුලේ තමයි යන්නේ කියලා. ඒ කියන්නේ අයවැය කළමනාකරණය කර ගැනීම. අයට සමාන වැය. හැබැයි මම තර්ක කරන්න කැමති කියන්න කැමති රටක ආර්ථිකය සම්බන්ධ අපේ දැක්මේදී මේ අදහසට වඩා එහාට අපි කල්පනා කරන්න ඕන. අයට සමාන වැය කළමනාකරණය කිරීම වැදගත් තමයි ආණ්ඩුවේ වියදම හා සම්බන්ධව කතා කරද්දි. හැබැයි රටේ ආයෝජනය පිළිබඳව උපකල්පන. එහෙම නැත්නම් ආර්ථික අවස්ථා පිළිබඳ කාරණාවලදී ඊට වඩා පළල් ප්‍රතිපත්ති රාමුවකට යන්න ඕන. මම කියන එක වෙන විදියකට කිව්වොත් රටක ආර්ථිකය කළමනාකරණය කරද්දී මේ සමජීවිකතා ප්‍රතිපත්තිය කියන එක ඉස්සරහට දාලා ආණ්ඩුවේ වපසරිය ගැන විතරක් කතා කරන එක වැරදි. මේ සමජීවිකතාව නිකන් සුරංගනා කතාවක් බවට පත් වෙලා තියෙන්නේ මේ අයවැය සම්පූර්ණ දෙස බලද්දී. ඒ නිසා මම පැහැදිලිව යෝජනා කරනවා මේ සමජීවිකතා ප්‍රතිපත්තිය ඉතා වැදගත් එකක්. හැබැයි රටක ආර්ථික ප්‍රතිපත්ති කරණයේදී අනාගතය සම්බන්ධ නොපෙනෙන ඉසව්වක් ගැන උපකල්පනාත්මකව ඉදිරිපත් කිරීමක් අවශ්‍යයි. සම්ෂන් එකක් අවශ්‍යයි. ඒ සම්ෂන් එක ඇතුලේ තමයි ආයෝජනය කියන්නේම සම්ෂන් එකක්. ආයෝජනය කියන්නේ දැන් තියෙන එකක් නෙමෙයි. ඉන්වෙස්ට්මන්ට් කියන්නේ යම් සම්ෂන් බේස් ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එකක්. ඒක ගැන හිතන්නේ නැතුව මේ සමජීවිකතා ප්‍රතිපත්තිය කියලා අයට සමාන වැය කියලා ආණ්ඩුවේ 2.50 විතරක් බේරගන්න අයවැය ඉදිරිපත් කරන එක ලොකු වැඩක් නෙමෙයි. එනිසා මම විශ්වාස කරනවා ඒක එච්චර වැදගත් කාරණයක් කියලා වැදගත් කාර්යයක් නෙමෙයි කියලා. ඒ වගේම අපේ රටේ ගරු සභාපතිතුමියනි මේ ආර්ථික අර්බුදයට ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් බලපාලා තියෙනවා. මම අපි හැමදෙනාම දන්නවා අපේ රටේ බරපතල සංචිත අර්බුදයක් එහෙම නැත්නම් බැලන්ස් ඔෆ් පේමන්ට් එකක් ප්‍රශ්නයක් තියෙනවා. මේක ක්‍රයිසිස් එකක් බවට අද පත් වෙලා තියෙනවා. ඒ වගේම 1976 ඉඳලා හැම අවුරුද්දකම ලොකු අයවැය හිගයක් බජට් ඩෙෆිසිට් එකක් තියෙනවා. මේක 976න් පස්සේ කිසිම ආණ්ඩුවකට ධන කරන්න බැරි වෙලා තියෙනවා. ඍණ අගයක් තමයි හැම විටම ගන්න. ඒ දෙකටම අමතරව අද වෙනකොට විශාල ණය අර්බුදයක් තියෙනවා. ඒ කියන්නේ ඩෙට් ක්‍රයිසිස් එකක්. ණය කියන්නේ සභාපතිතුමියනි අර්බුදයක් නෙමෙයි. අපි ඔක්කොමලා මේ ඉන්න මන්ත්‍රීවරු මේක අහන අය ඔක්කොමලා ණය වෙලා ඇති. ණය වෙනවා කියන එක වැරද්දක් නෙමෙයි. හැබැයි ණය ගෙවන්න බැරි තැනට ක්‍රියාමාර්ගය නැත්නම් ආර්ථික ක්‍රියාමාර්ගය තල්ලු වෙනවා කියන එක තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. එනිසා අපේ රටේ ණය කියන එක ඩෙට් ක්‍රයිසිස් එකක් බවට පත් වෙලා තියෙනවා. එනිසා බැලන්ස් ඔෆ් පේමන්ට් ක්‍රයිසිස් එකයි බජට් ඩෙපිසිට් ක්‍රයිසිස් එකයි ඩෙට් ක්‍රයිසිස් එකයි කියලා ක්‍රයිසිස් තුනක රට වෙලිලා තියෙනවා කියලා අපි දන්නවා. හැබැයි මම ගරු මුදල් ඇමතුමාට යෝජනා කරන්න කැමති මේ අර්බුද තුනේ නිර්මාපකය පර්පෙට්‍රේටර්ස්ලා මේක හදපු අය ගැන එතුමා දරන මතේ වැරදි කියලා. එතුමා විශ්වාස කරන්නේ එතුමා කතා කරන්නේ මේ ප්‍රොසෙස් එකෙන් මම එළියේ ඉඳලා මට දුන්නේ මෙහෙම රටක්. ඒ නිසා මම ඒක මෙහෙම කරනවා කියලා. එහෙම නෙමෙයි කියන්න ඕන. අපි හැදුවේ එතුමාත් ඇතුළුව අපි හැදුවේ මෙහෙම රටක්. ඒක අද මෙහෙම වෙලා තියෙනවා කියලා කිව්වනම් ඒකට අපි එකඟයි. එනිසා නිරීක්ෂකයා නිරීක්ෂණයෙන් එළියට ගිහිල්ලා මේ ආර්ථිකය නිරීක්ෂණය කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන මැදිහත් වීම ගැන කල්පනා කරද්දී ඒක මම හිතියනම් මමත් එහෙමයි. හතර පාරක් අගමැති වෙච්ච අවුරුදු 44ක් පාර්ලිමේන්තුවේ අයවැයට අත උස්සපු ආණ්ඩුවක ආණ්ඩුවල නියෝජිතයෙක් විදියට ඉඳලා ඇවිල්ලා එකපාරට එළියට ඇවිල්ලා බැලන්ස් ඔෆ් පේමන්ට් ක්‍රයිසිස් එකයි ඩෙට් ක්‍රයිසිස් එකයි බජට් ඩෙෆිසිට් එකයි ඕ මම දන්නේ නැහැ කියලා කියන්න බෑ ගරු සභාපතිතුමියනි. ඒ නිසා මේක පිළිබඳව මූලධර්මීය ප්‍රශ්නයක් තියෙනවා මේ සාකච්ඡා කරන විදිහ. මේක හේතු ගැන අපි දැන් කතා කරන්න යන්නේ නැහැ. විවිධ හේතු තියෙනවා. ඒ හේතු ගැන වෙනස් වෙලාවක අපි සාකච්ඡා කරන්න අවශ්‍යයි. හැබැයි ඒ වගේම මේ අර්බුද තුනට එක්කහුවෙච්ච තව ප්‍රශ්නයක් මේ වෙලාවේ අවධානයට ගන්න ඕන. අපේ රටේ මූලධාර්මික පිහිටීම අනුව ඉන්දියාව සහ චීනය අතර තියෙන බල අරගලයේ ඇතුළේ අපිට මේ ප්‍රශ්නේ විසඳන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නය දේශපාලන ආර්ථික දෘෂ්ටි කෝණයකින් බලන්න ඕන. එහෙම නැතුව හුදු මේන් ස්ට්‍රීම් ඉකොනොමික්ස් වලින් මේක බලන්න බෑ. මේක නම්බර්ස් ඇතුළේ බලන්න බෑ. මේ ප්‍රශ්නෙන් එළියට යන්න නම් පොලිටිකල් ඉකොනොමික් පොයින්ට් ඔෆ් වියු එකකින් මේ ප්‍රශ්නේ දැස බලන්න ඕන කියලා මම යෝජනා කරන්න කැමතියි. එහෙම නැතුව හුදු මැතමැටිකල් ඉකොනොමික්ස් මේන් ස්ට්‍රීම් ඉකොනොමික්ස් ඇතුලේ ලංකාව අද වැටිලා තියෙන තැනින් එළියට ගන්න සභාපතිතුමියනි පුළුවන්කමක් නැහැ. ඒ නිසායි අපි විශ්වාස කරන්නේ මේ ප්‍රශ්නෙන් එළියට යන්න නම් පළල් දේශපාලන ආර්ථික දැක්මක් අවශ්‍ය වෙනවා. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරද්දිත් ඒ වගේ මේ අයවැය ඉදිරිපත් කරද්දිත් මේ අවස්ථා දෙකේදීම එතුමා ඉදිරිපත් කෙරුවා එතුමා දරන අදහස වෙන්නේ සෝෂල් මාකට් ඉකොනොමි කියලා. මම අවධානය යොමු කරන්න කැමති මේ අයවැය ප්‍රකාශයේ 74 වෙනි වගන්තිය නව වර්ධන ආකෘතිය. මේක එතුමා පැහැදිලි කරනවා දශක කීපයක සිට ලංකාව ණය අරමුදල් මත යැපුණු ආර්ථික සංවර්ධනය හා සුබ සාධනය බෙදී යාම මත විශ්වාස තැබුවා. මේ තිරසාල ආර්ථික ව්‍යුහයක් උනේ නැහැ. ඒ නිසා සමාජ වෙළඳපොළ ආර්ථිකයක් සෝෂල් මාකට් ඉකොනොමික් ප්‍රොසෙස් එකකට මේක දාන්න ඕන කියලා. මේ මොකද්ද? ගරු සභාපතිතුමියනි සෝෂල් මාකට් ඉකොනොමි කියන සංකල්පය ආවේ විශේෂයෙන්ම ජර්මනියේ නැගෙනහිර ජර්මනිය අර තනි රටේ නැත්නම් අර සමාජවාදී ආකෘතියත් එක්ක ගමන් කරද්දී ඒකට එරෙහිව බටහිර ජර්මනිය හදපු ආකෘතිය. මේ ආකෘතිය ඇතුලේ මේක ඇත්තටම ලිබරල් ආර්ථිකයේ වෙළඳපොළ ක්‍රමයේ ලිබරල් මාකට් ඉකොනොමි එකට වහන්න දාපු නමක්. ඒ නිසා තමයි මම කියන්නේ අද අපේ රට වැටිලා තියෙන මේ ආර්ථික අර්බුදයේ පදනම මේ අවුරුදු 44ක් ඇතුලේ විශේෂයෙන්ම 2008 ඉඳලා මේ දක්වා ආණ්ඩු කරපු අය ඔක්කොම කරපු බරපතල ලිබරල් ආර්ථික ආකෘතියේ කඩාවැටීමක් තමයි මේ තියෙන්නේ. ඒ ආර්ථික ආකෘතිය වහන්න දාපු නමක් තමයි සෝෂල් මාකට් ඉකොනොමි කියන්නේ. ඒ නිසා මේක සම්බන්ධව අපිට දාර්ශනික ප්‍රශ්න ඕන තරම් කතා කරන්න පුළුවන්. නමුත් මම කියන්නේ මෙතනදී අපි දෘෂ්ටි කෝණයෙන්ම වෙනස් වෙන්න ඕන, පොයින්ට් ඔෆ් view එකෙන්ම වෙනස් වෙන්න ඕන තැනකට රට ඇවිල්ලා තියෙනවා. සෝෂල් මාකට් ඉකොනොමි හරි ලිබරල් මාකට් ඉකොනොමි හරි ඒක ඇතුලේ ලබන්න පුළුවන් උපරිම දායාදේ තමයි ලබලා තියෙන්නේ. තව ණය ගන්න එකයි, තව ණය ගන්න එකයි, තව ණය ගන්න එකයි තමයි කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේකෙන් එළියට යන්න පුළුවන් අලුත් දෘෂ්ටි කෝණයක් අපි යෝජනා කරන්න ඕන. ඒක ඇතුලේ දරු මුදල් ඇමතිතුමාගේ අදහසට වෙනස් අදහසක් අපිට තියෙන්නේ. මුදල් ඇමතිතුමා කල්පනා කරන්නේ, ජනාධිපතිතුමා කල්පනා කරන්නේ රජය කුඩා කරලා රාජ්‍ය ව්‍යවසාය නැති කරලා පෞද්ගලික අංශය ශක්තිමත් කරන්න පුළුවන් කියලා. මේක මේ අය කල්පනා කරුව අවුරුදු 44ක්. මේකට කියන්නේ ට්‍රිකල් ඩවුන් ඉකොනොමි කියලා. එයා හිතන්නේ අර වර්ධනය කියන එක සභාපතිතුමියනි කණ්ඩායමක් මාකට් එකේ කණ්ඩායමක් ආර්ථිකේ වර්ධනය කරපුවාම ඒක ට්‍රිකල් ඩවුන් වෙනවා, ඒක බෙදිලා යනවා කියලා. එහෙම ගියේ නැහැ. ඒක තමයි මේ ප්‍රශ්නේ. ආර්ථිකේ එහෙම වර්ධනය වුණෙත් නැහැ, බෙදිලා ගියෙත් නැහැ. ආර්ථිකේ සම්බන්ධ ප්‍රශ්නේදී ගරු සභාපතිතුමියනි growth එක විතරක් නෙමෙයි distribution කියන එකත් වැදගත් ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ලංකාව වගේ රටක growth එක ගැන විතරක් හිතලා ආර්ථිකය ගැන තීරණ ගන්න බෑ. ඒක තමයි සෝෂල් මාකට් ඉකොනොමි එකටත් ලිබරල් ඔය ඒක වහන්න කියන ලිබරල් මාකට් ඉකොනොමි එකටත් තියෙන ප්‍රශ්නේ. ඒ අය හිතන්නේ growth එක කණ්ඩායමකට ඉඩ දුන්නහම ඒක ට්‍රිකල් ඩවුන් වෙනවා කියලා සමාජයට. එහෙම උනේ නෑ. එහෙම උනේ නෑ විතරක් නෙමෙයි, මේ මාකට් එක ඇතුළට යන්න බැරි වෙච්ච අහිංසක ජනතාව විශාල වශයෙන් මාකට් එකෙන් පිටමන් කෙරුවා. ඒ පිටමන් කරපු ජනතාවට අධ්‍යාපන සෞඛ්‍ය අයිතිය ලබා දුන්නේ අර පරණ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ඇතුලේ හදපු අධ්‍යාපනයෙන් සහ සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන්. එනිසා අපි විශ්වාස කරන්නේ මේ රටේ පෞද්ගලිකංශයේ පෞද්ගලික ව්‍යවසාය ආරක්ෂා කරන්න ඕන. ඒක කරන්න ඕන රජයේ සතු දේවල් තමන්ගේ ගජමිතුරන්ට හොරාට විකුණන එකෙන් නෙමෙයි. ඒක කරන්න ඕන පෞද්ගලිකංශයේ ඉස්සරහට යන්න පුළුවන් ප්‍රතිපත්ති රාමුවක් අපේ දේශපාලන ආර්ථිකය ඇතුලේ හදන්න ඕන. මේ අයවැයේ ඒක නෑ කියලා මම තර්ක කරන්නේ ඒකයි. මේ ආණ්ඩුවේ ආදායම සහ වියදමෙන් එහා ගිය සමාජයේ ආර්ථික ක්‍රියාවලිය economic activities නිර්මාණය කරන අලුත් දැක්මක් රටට අවශ්‍ය වෙලා තියෙනවා. ඒක ඇතුලේ විතරයි පෞද්ගලිකංශයටත් ශක්තිමත් අනාගතයක් තියෙන්නේ, රාජ්‍ය යාන්ත්‍රණයට ශක්තිමත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ අපි අමතන්නේ නැතුව ගරු සභාපතිතුමියනි මේ පැලැස්තර විසඳුන් දාලා මේක විසඳන්න බෑ. ඒ නිසා මම විශ්වාස කරන්නේ අපේ රටේ රාජ්‍යයේ සම්බන්ධව කාරණාව මීට වඩා පළල් ආකාරයෙන් අපි බලන්න ඕන කියලා. රාජ්‍යයේ සම්බන්ධව හුදු මේ ලිබරල් ආර්ථිකයේ කණ්ඩායම් කියන ආකාරයට රාජ්‍යයේ වපසරිය ලෙහන්න බෑ. මේ ආණ්ඩු පැත්තේ ඉන්න මන්ත්‍රීතුමාලගෙන් මම ආරාධනය කරන්නේ, ඊයේ මුදල් ඇමතිතුමා කිව්වා හම්බන්තොට වරාය විකුණද්දි දේශ ද්‍රෝහීන් ඒකට විරුද්ධ වුණා කියලා, ඒක විකුණන එක නැවැත්තුවා කියලා, ඒකට බාධා කෙරුවා කියලා එතුමා කිව්වා. එතුමා කිව්වේ මොකද්ද? ඔබතුමාලා අපි ඔක්කොම අර හම්බන්තොට රාජ්‍ය සම්පත යට අත යටින් ණයගත්ත රටට විකුණන අර විරුද්ධව මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉස්සරහට දාගෙන අපි පෙළපාලි ගියා. ඒක තමයි ඒ දේශ ද්‍රෝහි ක්‍රියාව. ඒක තමයි එතුමාගේ ආර්ථික දර්ශනයේ තියෙන පදනම. එතුමා හිතන්නේ විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, මේ ඕනෑම ආයතනයක් මේ ආකාරයට බෙදන්න පුළුවන් කියලා එතුමා කල්පනා කරනවා. ඒක තමයි මේකේ තියෙන පදනම. ඊළඟට මේ අයවැයේ කරුණු හතරක්, තව ඉතා වැදගත් කරුණු හතරක් තියෙනවා. රාජ්‍ය සේවය වැටුප් වර්ධනය,
මිනිත්තු දෙකක කාලයක්
රාජ්‍ය සේවය ගැන ගරු සභාපති තුමියනි වැදගත් කලාපයක්. මේ රටේ රාජ්‍ය සේවය මේ ආකාරයට 1.3 මිලියන් කණ්ඩායමක් විදිහට අපි නඩත්තු කරනවා නම් මේ අයගේ පුහුණුව සම්බන්ධව අපි අවධානය ලක් කරන්න ඕන. පඩි විතරක් දීලා මේක හරියන්නේ නැහැ. ලංකාවේ රාජ්‍ය සේවයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ පුහුණුව සම්බන්ධ ප්‍රශ්නය. ඊළඟට රාජ්‍ය සම්පත් කළමනාකරණය ගැන අලුත් යුනිට් දාලා ආයතන 52ක් රජයෙන් එළියට ගන්න කොහොමද කියලා කල්පනා කරනවට වඩා මේ ආයතන 52 කොහොමද මීට වඩා ශක්තිමත්ව ඉස්සරහට හදන්නේ කියලා අපි හොයන්න ඕන. ඊළඟ කරුණු දෙක ඉඩම් ප්‍රතිපත්තිය ගැන. මේ අයවැය යෝජනාවේ පැහැදිලිව කතා කරලා තියෙනවා. ඉඩම් ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ ඉඩම් ප්‍රතිපත්තිය ගැන විශේෂයෙන්ම යටත් විජිත කාලේ ඉඳලා තියෙන ගැටලුවක් තියෙනවායි කියලා. හැබැයි ඒ ගැටලුව විසඳන්න පුළුවන් වෙන්නේ ගරු සභාපතිතුමියනි, ඡන්දයක් හරි නැත්නම් පුද්ගලයන්ගේ පෞද්ගලික තත්වයක් ගැන විශ්වාස කරන්නේ නැතුව පළල් ආකෘතියක් ඇතුලේ ඒක ගොඩනැගුවොත් විතරයි. එනිසා ඉඩම් ප්‍රතිපත්තිය වැරදියට ක්‍රියාත්මක කරෝතින් රටේ විශාල අර්බුදයක් එනවා. මගේ පෞද්ගලික මතය 972 LRC පනත, ලෑන්ඩ් රිෆෝම් කොමිෂන් පනත පවා ප්‍රශ්නාර්ථ පනතක් කියන තමයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. නමුත් ඒක මේ අවස්ථාවට අවශ්‍ය නැහැ. අවසාන කාරණේ අධ්‍යාපනය සම්බන්ධව, මේ යෝජනාවේ අධ්‍යාපනය සම්බන්ධව හොඳ පැත්තකුත් තියෙනවා. අපි ඒක ගැන කියන්න ඕන. අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය කියන දෙකම බරපතල ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටිනවා. මේ ප්‍රතිසංස්කරණය හදාගත්තේ නැත්නම් අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල අර්බුදයකට අපිට යන්න වෙනවා. එනිසා පාසල් අධ්‍යාපනයේ හුඟක් ආණ්ඩු කරන්නේ අලුතෙන් ගොඩනැගිලි හදනවා, තාප්ප හදනවා, ගේට්ටු හදනවා, විද්‍යාගාර හදනවා. නමුත් අපේ රටේ කරිකියුලම් ඩිවලොප්මන්ට් එක සම්බන්ධව අලුත් යමක් කරන්න වෙලා තියෙනවා. ටීචර් ට්‍රේනින්ග්ස් ගැන ඔබතුමිය හිටපු ගුරුවරියක් ඔබතුමිය හොඳට දන්නවා. ටීචර් ට්‍රේනින්ග් සම්බන්ධව කිසිම ආණ්ඩුවක් හරියට වැඩ කරන්නේ නැහැ. එනිසා කරිකියුලම් ඩිවලොප්මන්ට් ඇන්ඩ් ටීචර් ට්‍රේනින්ග්ස් කියන දෙක අධ්‍යාපනයේ පැත්තෙන් ඉස්සරහට ගේන්න ඕන. ඊළඟට උසස් අධ්‍යාපනය ගැන මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. මුදල් ඇමතුමාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුල් කරගෙන අලුත් උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගැන එතුමා යෝජනා කරලා තියෙනවා. උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් හදන එක පිළිබඳව එතුම යෝජනාව අපි පිළිගන්නවා. ඒක ඇතුලේ UGC එකත් තෘතිය අධ්‍යාපන කොමිෂන් එකත් දෙක එකට එකතු කිරීම පිළිබඳව ප්‍රශ්නයේදී මම ඉන්නේ ඒක එකතු කරන්න ඕන කියලා. ඒ වගේම අපේ රටේ හැබැයි සමහර පෞද්ගලික විශ්වවිද්‍යාල, මේක විශ්වවිද්‍යාල හතරක් තියෙනවා. NSB එක කියන්නේ, NSBM කියන්නේ ඒක හොඳ විශ්වවිද්‍යාලයක්, ඒක අනුමත කරන එක ඉතා වැදගත්. ඒ වගේම කොතලාවල විශ්වවිද්‍යාලය අනුමත කරන එක ඉතා වැදගත්. රොයල් ඉන්ස්ටිටියුට් එක විශ්වවිද්‍යාලයක් විදිහට අනුමත කරන එක වැදගත්. හොරයිසන් එක ගැන මම දන්නේ නැහැ, ඒක ඉතා හොඳ විශ්වවිද්‍යාලයක් විය හැකි. හැබැයි SLT එක සම්බන්ධ SLITT ඒ කියන්නේ ස්ලිට් එක සම්බන්ධ ප්‍රශ්න නම් මේක ඇතුලේ දාලා තියෙනවා. මම ආණ්ඩුවට යෝජනා කරනවා මේක සම්බන්ධව පළල් පාර්ලිමේන්තු කාර්ක සභාවකින් මේකේ අයිතිය ගැන හොයලා බලන්න නැතුව ආණ්ඩුවෙන් සම්පත් හොරා ගාපු මිනිස්සුන්ට මේක විශ්වවිද්‍යාලය බවට පත් කරන්න එපයි කියලා අවසාන වාක්‍ය වශයෙන් ගරු සභාපතිතුමියනි මම කියන්නේ, අපේ රටේ ආර්ථිකය හුදු ගණන් ශාස්ත්‍ර ගණන් බැලීම ඇතුලේ විසඳන්න පුළුවන් එකක් නෙමෙයි, සංකල්පීය වෙනස් වීමක් ඇතුලේ විතරයි කරන්න පුළුවන්. ඒක සඳහා මේ ලිබරල් මාකට් එකොනොමි කියන එකෙන් එහාට ගිය සෝෂල් ඩිමොක්‍රටික් පොලිටිකල් එකොනොමික් ප්‍රොසෙස් එකක් ඇතුලේ අපේ රටේ ආර්ථිකය පිළිබඳ තීරණය ගන්න අපි ඉදිරියට යා යුතුයි කියලා යෝජනා කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරන්න අවම ස්තුතියි.
ගරු අනුප පැස්කුවෙල් මන්ත්‍රී එමෙතුමා, ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
මුලසාරුඩ ගරු මන්ත්‍රීතුමියනි, 2024 අයවැය ඉලක්ක කරගනිමින් අපි අද මේ පිළිබඳව විවාදයේදී විශේෂයෙන්ම මතක් කළ යුතුයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් අවුරුදු 25ක දීර්ඝ කාලයක් තිස්සේ මේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උසස් වීමේ පටිපාටියක් අද වෙනතෙක් තිබුණේ නැහැ. දීර්ඝ කාලීන ප්‍රශ්නයක් 24,000ක් පමණ වෙන නිලධාරීන්ට තමන් ඇතුළත් වෙච්ච තනතුරම තමයි තිබුණේ. ඒ තනතුරේ දීර්ඝ කාලයක් ඉඳලා තමයි ඔහු පෙන්ෂන් ගන්නෙ. සමෘද්ධි කළමනාකරු ගත්තත්, සමෘද්ධි සංවර්ධන නිලධාරී ගත්තත් ඒ තත්ත්වය තුළ තමයි ඔහු හිටියේ. නමුත් මේ රජයේ විසින් කාඩර් එක අනුමත කරලා ඒ සියලුම නිලධාරීන්ට උසස් වීමේ පටිපාටිය සකස් කිරීම පිළිබඳව මේ රජයටත් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මම මේ අවස්ථාවේදී පළමුව ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඒ වගේම අපි දන්නවා මේ අයවැය සුවිශේෂී අයවැයක්. සුවිශේෂී අයවැයක් කියලා කියන්නේ මේක සාමාන්‍ය ජනතාවට ප්‍රාග්ධනයක් ලබා දෙන අයවැයක්. එහෙම නැත්නම් අර කිව්ව වගේම දුප්පත් ජනතාවගේ අයවැයක් කියලා අපි හැඳුන්වුවොත් එහෙම ඒක නිවැරදි. ඒකට විශේෂක හේතුවක් තමයි අපි දන්නවා ඉඩම් ප්‍රශ්නය. මේ රටේ දුප්පත් ජනතාවට බලපත්‍රයක් දෙනවා, බලපත්‍රය දුන්නාට පස්සේ ඔහු වහලෙක් වගේ නිලධාරීන්ගේ පස්සෙන් ඕන හැමදේම කරගන්න. ප්‍රාදේශීය ලේකම් ගාවට යන්න ඕනේ, ඉඩම් නිලධාරී ගාවට යන්න ඕනේ, ග්‍රාම සේවක නිලධාරී ගාවට යන්න ඕනේ, ඉඩම උගස් තියලා හැම නැත්තම් බැංකු ණයක් ගන්න බෑ, ගහක් කපා ගන්න බෑ, වහල දිරාපත් වුණත් තමන්ගේ වත්ත ගේ හදලා තිනවා, ප්‍රාග්ධනය ගොඩනගලා සමාජ සීලුම දානයකට යොදලා තිනවා. නමුත් ඔහුට කිසිම අයිතියක් නැහැ, කිසිම අයිතියක් නැති නිසා ඔහුට ප්‍රාග්ධනයක් නැහැ. ප්‍රාග්ධන හිමියෙක් නෙමෙයි. මේ තුල ලක්ෂ 20කට තමන් ස්වාධීනව තමන්ගේ ප්‍රාග්ධනයක් ලැබෙන ඉඩම කියන ඉතාමත් විශේෂ වැදගත් දෙයක්. ලංකාවේ ගත්තොත් එම ආසියාවේ ගත්තත් ඉඩම කියන ඉතාමත් වැදගත් දෙයක්. ඒ ඉඩම් හිමිකමක් ලක්ෂ 20කට ලබා දීම ඉතාමත් වැදගත්. සුළු පරිමාණයේ ආර්ථික අමාරුකමින් ආර්ථික ගැට ගහ ගන්න ගොවියන්ට ඒක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. තමන්ට ණයක් ගන්න ක්‍රමයක් නැහැ, ගහක් කපා ගන්න විදියක් නැහැ. තමන්ම වවපු ඉඩමේ ගහක් කපා ගන්න යන්න ඕනේ නිලධාරීන් 10 දෙනෙක් ගාවට, ඒත් අනුමැතිය ලැබෙන්නේ නැහැ. අනේක විද බාධාපන්දර ලක් වෙනවා, දින ගණනාවක් රස්තියාදු වෙනවා, හැමෝටම පින්සෙන්ඩු වෙන්න ඕනේ. අපි ගාවටත් එනවා, දේශපාලඥයා ගාවටත් එනවා, ගහ කපා ගන්න අවසරය දෙන්න, ඔප්පු හදා ගන්න අවසරය දෙන්න. අයියාගේ මල්ලිගේ ප්‍රශ්නේ නිසා මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. විවිධාකාර ප්‍රශ්න ගොන්නක පැටලෙන තමයි ඉඩම් හිමි ජනතාව හිටියේ මේ බලපත්‍ර තියන අය. ඒක නිසා ධනවාදී සංවර්ධනයේදීත් සමාජවාදී සංවර්ධනයේදීත් විශේෂයෙන්ම අද අපි ලෝකයේ දකින විදිහට මේ ඉඩම බලපත්‍රය ලබා දීම, සින්නක්කර ඔප්පුවක් ලබා දීම ඔහුගේ ගමනට ඉතාමත් වැදගත්. ස්වාධීන පුරවැසියෙක් බවට පත් වෙන්න, වහලෙක් නොවි ස්වාධීන පුරවැසියෙක් බවට පත් වෙලා තමන්ගේ ප්‍රාග්ධන බලයක් යොදාගෙන තමන්ගේම ඇසට් එකක් එහෙම නැත්නම් තමන්ගේ ධනයක් සහිතව පුරවැසියෙක් විදිහට දිනු වෙන අවශ්‍ය කරන මාර්ගය මෙතන ලැබෙනවා. ඒක නිසා අපිට කියන්න බෑ මේ ආර්ථිකය තුල, මේ අයවැය තුල නොපෙනෙන දැවැන්ත ආර්ථික ශක්තියක් අපි ජනතාවට ලබා දෙනවා. නොපෙනෙන දැවැන්ත ශක්තියක් ලබා දෙන්නේ ඒක නගරය තුල ඉන්න ඔප්පු තීන සින්නකර ඔප්පු තීන විශ්වවිද්‍යාලයට ගිහිල්ලි වෙලා එහෙම නැත්නම් රජයේ සේවකයෙක් වෙලා පඩියක් ගන්න, කම්පැනිකෙන් පඩියක් ගන්න, පාර්ලිමේන්තුවෙන් පඩි ගන්න අයට මේක තේරෙන්නේ නැහැ. ගමේ ජනතාවට ඔප්පුවක් නැති ජනතාවට, නිලධාරීන්ගේ පස්සේ යන ජනතාවට මේක ඉතාමත් වැදගත්. මේක නිසා අපි මේ අයවැය විශේෂම එකක් විදිහට මේක දකින්න ඕනේ. මේ ඉඩම් ඔප්පුව ලබා දීම තුල ලක්ෂ 20කට පුළුවන් ස්වාධීන ඉස්සරහට යන්න. ඒ වගේම තමයි වතුකරේ ජනතාව ඔප්පුවක් ඉඩමක් නැහැ, ගයක් හදා ගන්න. කළුතර දිස්ත්‍රික්කය තුල විශාල ප්‍රමාණයක් වෙන අපිට දෙන ඉඩම අපි ගේ හදා ගන්නම් කියන අය. ඒගොල්ලන්ට මුදල් තියෙනවා, ඒගොල්ලන් ණයක් ගන්න පුළුවන්. නමුත් ඉඩමක අයිතියක් නැහැ. දශක ගණනාවක් මේ රටේ හිටපු ජනතාවට ඔප්පුවක් දීලිවෙලා ගයක් හදා ගන්න, එහෙම නැත්නම් බැංකුවට තියලිවෙලා ඒ ඔප්පුවේ ශක්තිය ලබා ගැනීම අනිවාර්යම දිය යුතු දෙයක්. ඒකත් මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා, මේ ආයවැය තුලින් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේ විශේෂම දීර්ඝ කාලයක් ඉල්ලපු දෙයක් තමයි පඩි වැඩි කිරීමක්. ආර්ථික අර්බුදය අපි දන්නවා, ඉතාමත් දුෂ්කර තත්ත්වයක රට වැටුණා. ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවකයන් පමණක් නෙමෙයි අත් විශාල ප්‍රමාණයක් මේ නිසා පීඩාවටපත් වුණා. රාජ්‍ය සේවකයෝ වගේම 40% ආර්ථික වශයෙන් බිඳ වැටුණා. දරිද්‍ර මට්ටම ඉතාමත් ඉහළ මට්ටමකට ගියා. ඒක නිසාම විශේෂම අස්වැසුම කියන වැඩසටහන තුල සමෘද්ධි ව්‍යාපාරයෙන් දුන්නේ බිලියන 65යි. බිලියන 65 වෙනුවට මේ අස්වැසුම ව්‍යාපාරය තුලින් බිලියන 185ක් දක්වා වැඩි කරලා තියෙනවා. මේ තාවකාලිකව ඇතුණු ආර්ථික අර්බුදය තුලින් ඇතුණු පිරිසට සහනයක් ලබා දෙන්න. ඉතින් මේක වැදගත් නැද්ද? මේක විරුද්ධ පක්ෂයට පේන්නේ නැද්ද? ඇස් වැහිලාද තියෙන්නේ? කන් ඇහෙන්නේ නැද්ද? ජනතාවට මේ දෙන අස්වැසුම පේන්නේ නැත්නම් මේ විරුද්ධ පක්ෂයට අපිට කියන්න තියෙන්නේ ජනතාව ගැන හිතන්නේ විරුද්ධ පක්ෂය තමයි මෙතන ඉන්නේ. ඒක නිසා ලක්ෂ 20කට එතනින් ලැබෙන සහන, අනිත් පැත්තෙන් ඉඩම් ප්‍රාග්ධනය කෙලින්ම ලැබෙනවා ලක්ෂ 20කට ඉඩම් ලැබීම තුලින්. ඒ වගේම විශ්‍රාමිකයන්ට විශ්‍රාමිකයන් පඩිය සම්පූර්ණ මංකොල්ල කනවා බැංකු වලින් ණය දීලා. ඒකත් බරපතල ප්‍රශ්නයක්. තමන්ගේ පඩිය සම්පූර්ණයෙන්ම බැංකු වලින් ගන්නවා ණය දීලා. නමුත් කෙසේ වෙතත් විශ්‍රාමිකයන්ට රුපියල් 2500ක වැඩි කිරීමක් කියන ඉතාමත් වැදගත් දෙයක් මේ මොහොතේදී. තමන්ගේ දරුවන්ගේ යැපෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ බෙහෙත් ටික ගන්න, තමන්ගේ අනිකුත් අවශ්‍යතාවට සතුටු වෙන්න, විනෝද වෙන්න, හරි ආහාර පාන වලට, බෙහෙත් වලට,
අනිකුත් වියදම් අධික ලෙස වැඩි වෙලා තියෙන මොහොතකදී විශ්‍රාමිකයෝ 750,000කට මේ වගේ වැඩිවීමක් කරන්නේ කොහමද? මේ දුෂ්කර අවස්ථාවේදී පඩි වැඩි කිරීමක් කරන්නේ කොහමද? බිඳ වැටලා තියෙන මොහොතකත් මේ ලබා දීපු දේ අතිශයින්ම වැදගත්. මේක අර කිව්වාගේ ඡන්දය බලාගෙන කරන එකක් නෙමෙයි. පෙතුමල්ල කිව්වා මේක කෙරෙන්නේ නැහැ, කෙරුන්නේ නැහැ කියලා ගිය අවුරුද්දේ. නමුත් අපි ගත්තොත් එම් උද්දමනය සම්පූර්ණයෙන්ම 0 මට්ටමකට ගෙනාවා. 99% තිබුණු උද්දමනය. අර මුදල් ඇමතිතුමා සීමලා පිටේ මැතිතුමා කිව්වාගේම සර්ව ආර්ථික දර්ශක තුලින් අපිට පේන්න තියෙනවා පැහැදිලිම ආර්ථිකය දැන් සංසුන් වෙලා තියෙනවායි කියලා. මහා පාරේ සටන නැවතුණා. මිනිස්සු මරාගත්ත සත්තු වගේ ඩීසල් පෙට්‍රල් නැතුව මහා පාරේ මැරුණ මිනිස්සු. ඒ තත්ත්වේ නැති කළ ක්‍රමානුකූලව මේ වසර තුල මේ තත්ත්වයට හැරි දැන් අපි ඉදිරි පිම්මත් තමයි පයින් හදන්නේ. ඒකට කර්මාන්ත පද්ධතියට ප්‍රශ්නයක් තියෙනවා. විදුලි බිල ප්‍රශ්න තියෙනවා තමයි. නමුත් මේ දුෂ්කරතාවය තුල ඒගොල්ලෝ දරා ගන්න ඕනේ. ඒගොල්ලන්ට විශේෂයෙන්ම බිලියන 250ක පමණ වන වටිනාකම සහිත ඒ වගේ විශේෂ ණය ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන මේ ආයතන තුලින් විවසායක රාජ්‍යයක් හදනවා නම් සුබ සාධන රාජ්‍යය සිට විශේෂයෙන්ම විවසායකයන්ට නිෂ්පාදකයන්ට තන දිය යුතුයි, කර්මාන්තකරුවන්ට තන දිය යුතුයි, වගාකරුවන්ට තන දිය යුතුයි, ඉඩම් තියෙන පුංචි මිනිහට තන දිය යුතුයි. ඒ සඳහා ලක්ෂ 20කට ඉඩම් ඔප්පු ලබා දීම, සින්නක්කර ඔප්පු ලබා දීම ඉතාමත් වැදගත්. තමන්ට ප්‍රාග්ධනයක හිමිකාරත්වය ලැබෙනවා. ප්‍රාග්ධනය තමයි හැමෝටම අවශ්‍ය කරන්නේ. තමන්ට ස්වයන් රැකියාවක් කර්මාන්තයක් ඉදිරියට ගෙන ප්‍රාග්ධනය අවශ්‍යයි. ලක්ෂ 20කට නොපෙනෙන ප්‍රාග්ධනයක් දීලා තිනවා. ඒක ඉතාමත් ඉක්මනට දුන්නොත් අර කිව්වා වගේම අපේ චන්සේ නමුතුමා කිව්වා වගේම කර්මාන්ත ව්‍යාපාර පදනම් කරගෙන තින මේ ඔප්පු ටික මුලින්ම දුන්නොත් එම්ම මේ ආර්ථිකය බූස්ට් කරන්න අවශ්‍ය කරන ප්‍රාග්ධනය ඒගොල්ලන්ට ලැබෙනවා. ඒ වගේම තමයි ආබාධිත ප්‍රජාවට දීපු 5000 දීමනාව 7500 දක්වා වැඩි කරලා තියෙනවා. මගේ අමාත්‍යංශයට තියෙන්නේ ආබාධිත මහලේකම් කාර්යාලය මේ වසර තුලම 2004 සිට එතුමන්ලාගේ වෙනුවෙන් ආබාධිත ජනතාව වෙනුවෙන් අපි පණතක් ගේන්න සූදානම් වුණා එක්සත් ජාතික සංවිධාන නිර්ණායකත් අතුලත් කරමින්. නමුත් අද වෙනකන් ඒක කෙරුණේ නැහැ. රජයන් කීපයක් පසු කරගෙන ආවා. අපි මේ වසර තුලම ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ සහයෝගය සහිතව අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු සාමාත් එක්ක මගේ සම්පූර්ණ ඒ කටයුත්ත එතුමා තමයි කරන්නේ. ඒ යටදී අපි මේ වසර තුලම පාර්ලිමේන්තුවට ආබාධිත පන ඉදිරිපත් කරනවා. ඒක නිසා මේ ආයවැය වැඩක් නැති ආයවැයක් කියලා ජනතා විමුක්ති පෙරමුණෙන් කිව්වා.
ඔබතුමාට මිනිත්තු දෙක කාලයක් තියෙනවා.
වැඩක් නැති ආයවැයක් කෙනෙකුම එතුමාලා හිතන විදිහට දුප්පත් ගොවි ජනතාවට ඔප්පු ලැබෙනවා නම් රාජ්‍ය සේවකයන්ට සහනයක් ලැබෙනවා නම් කර්මාන්තකරුවන්ට හැකි පමණින් ප්‍රමාණවත් නැහැ නමුත් හැකි පමණින් විශේෂ ණය පහසුකම් ලැබෙනවා නම් විශ්‍රාමිකයන්ට සහන ලැබෙනවා නම් උදේ ඉඳන් හන්දෑව වෙනකම් කෑ ගැහුවේ උගුර ලේවා රහ වෙනකම් කෑ ගැහුවේ තුමල්ලා සහන දෙන්න කියලා මන්ද පෝෂණය කියලා කන්න නැහැයි කියලා දැන් මේවා දෙනකොට කොහොමද නැහැයි කියලා කියන්නේ. ඒ වගේම අලුත් විෂන් එකක් මේකේ තියෙනවා. අධ්‍යාපනයේ උසස් පෙළ අති විශාල ප්‍රමාණයක් උසස් පෙළ සමත් වුණාට පස්සේ ගෙදර විශ්වවිද්‍යාල යන්න බෑ. අපිට විශ්වවිද්‍යාල දෙන්නත් බෑ ඔක්කොටම. මේ ක්‍රමය තුල අලුත් ක්‍රමය තුල පුද්ගලික අංශයට විවෘත කරලා තියෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පිටට විදේශ ශිෂ්‍යයන්ටත් එන්න. ඒ ප්‍රතිපත්තිමය තීන්දුව රටම අරගෙන තියෙනවා. සියලුම දේශපාලන පක්ෂයකට එකඟ වෙලා තියෙනවා. අද රට ඉල්ලන්නේ යල් පැන ගිය ආර්ථික ක්‍රමයක් නෙමෙයි. ඒ වගේම අපේ බදු වලින් දුවන රාජ්‍ය විවසායකයන් නෙමෙයි ඉල්ලන්නේ. විදුලි බල මණ්ඩලයේ සියලුම ආයතන පුද්ගලික අංශත් මැදිහත් වෙලා රටේ ආර්ථිකයට දායක වෙන තැන්බාට පත්විතේ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අධ්‍යාපනය ඒ වගේම අපේ රාජ්‍ය විවසායකත්වය පුද්ගලික අංශත් එක්ක ඒකාබද්ධ වෙන සඳහා පුද්ගලික අංශ දීර්ඝ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියට පැවිල තියෙනවා.
අවසන් කරන්න කැමතිතුමා.
පුද්ගලයාගේ
කාලය අවසන්යි.
ගොමි ස්තුති විනාජය. පුද්ගලයාගේ ශක්තිය ගැන විශ්වාසය තියෙන ජනතාවගේ ශක්තිය ගැන විශ්වාසය තියෙන රජයේ නියාමනයේට ප්‍රමණක් සම්බන්ධන ආර්ථිකයක් සඳහා අවශ්‍ය කරන පෙළගැස්ම තමයි මේ තියෙන්නේ. ඒ වගේම ගමට බිලියන 12ක් විමර්ධකත හරහා යනවා නිෂ්පාදනය සඳහා, සේවා සඳහා, අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සඳහා. ඒක මන්ත්‍රීවරු සියලු දෙනාටම කිව්වා වගේම ලැබෙන්න ඕනේ. අපේ ජාතික මන්ත්‍රීතුමා කිව්වා වගේ සියලු දෙනාටම ලැබෙන්න ඕනේ සියලු මන්ත්‍රීන් ලැබෙන්න පක්ෂ ભેදකින් තොරව ඒක නිසා මේ ආයතන සමග අපි එකතු වෙමු රටේ දුෂ්කර තත්ත්වයෙන් රට මුදවාගෙන ඉදිරියට යමු ජය වේවා
ස්තුතියි ගරු චාමර සම්පත් දසනායක මහත්මයා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ අයවැය ඉදිරිපත් කිරීමේදී වැඩියෙන්ම සතුටු වෙන්නේ බදුල දිස්ත්‍රික්කයේ ජනතාවට උසාර සේවයක් කරපු මේ අයවැය බදුල ශික්ෂණ රෝහලේ හෘද කැටිගරයකට මිලියන 300ක ප්‍රතිපාදන මේ අයයෙන් වෙන් කළා කියන එක ගැන මම අධිකරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානය සඳහා මිලියන 250ක මුදලක් වෙන් කළා තියෙනවා ඒ වගේම වතුකරේ ජනතාවට බිලියන 4ක් වෙන් කළා තියෙනවා නිවාස සඳහා ඊට අමතරව කඳුකර ප්‍රදේශවල මාර්ග පද්ධතිය සකස් කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් දුෂ්කර ගම්මාන වෙනුවෙන් බිලියන 10ක මුදලක් වෙන් කළා තියෙනවා ඒ වගේම ලක්ෂ 500ක වගේ ප්‍රතිපාදනයක් සියලුම විමධ්‍යගත මන්ත්‍රීවරු සඳහා වෙන් වෙලා තියෙනවා අවුරුදු 3-4කට පස්සේ මහා නියගයක් මැද පොදු පොඩි වර්ෂාවක් ලැබුණා වගේ නිකන් හිටපු අපිට යමක් කරන්න 2024 වර්ෂයේ වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් විදියට අපිට මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම ගැන අපි සතුටු වෙන්න ඕන. මේ අයවැය දිහා විවිධ විදියට බලන්න පුළුවන්. දැන් ඊයේ මම බලාගෙන මූලාසනයේ මන්ත්‍රීතුමිය ටිල්වින් සිල්වා වේදිකාවේදී කියනවා රනිල් වික්‍රමසිංහ සමහර විට මැරෙන්න පුළුවන්. නෑ නෑ රනිල් වික්‍රමසිංහ මැරෙන්න හොඳ නෑ. රනිල් වික්‍රමසිංහ හිරේ යවන්න ඕනේ කියනවා. රනිල් වික්‍රමසිංහ හිරේ යනවා කියනකොටම ගැව්ව හෙනයක්. හෙනයක් ගහපු ගමන් සම්පූර්ණ මයික් ඕපු වුණා ටිල්වින් සිල්ලාගේ. ටිල්වින් සිල්ලාගේ කටට ගහන්න ඕනේ හෙනේ මයික් එකට හොඳ වෙලාවට වැදුනේ. නැත්තම් ටිල්වින් සිල්ලාගේ කටට ගහන්න තිබ්බ හෙනේ මයික් එකට වැදුනා. ඊට පස්සේ ටිල්වින් සිල්ලාගේ මයික් එක ඕපු වුණා. ඉතින් මේ වගේ ආර්ථමාතකාමී රටගෙන හිතන්නේ නැති මේ රටේ රට විනාශ කරපු කල්ලියක් මේ රටේ නායකව මැරෙන්න ඕන කියලා කිසිම කෙනෙක් මොන දේශපාලන පක්ෂයකවත් කියන්නේ නැහැ. ඉතින් ඒකට හරියන්නේ ඒ වෙලාවෙම පාත් වුණා හෙනේ. අකුණක් ඒ වෙලාවෙම පාත් වුණා මූලාසනයේ මන්ත්‍රීතුමිය. ඉතින් ඒ නිසා මේ අයවැය ගැන රාජ්‍ය සේවකවන්ට පරිවැඩි කරන නොයෙකුත් දේවල්. ඉතින් මේවා ගැන කියනවා නම් වාසි විශාල ප්‍රමාණයක් අද ජනතාවට දීලා තිනවා. හැබැයි මේවා ගැන සමහරු සෑහීමකට පත් වෙන්නේ නැහැ. දැන් ජෝසෝ පිස්ටාලින් කියන රුපියල් 20000ක් දුන්න නැත්නම් අපි බලා ගන්නවා අපි එළියට බහිනවා කියලා. මම කියන්නේ දැන් අප්‍රේල් මාසෙනේ මේකේ පළවෙනි පඩියට එකතු වෙන්නේ 10000 අප්‍රේල් මාසේ දෙන්නෝ. අප්‍රේල් මාසේදී ජෝසෝ පිස්ටාලින්ට කියලා ඉල්ල ගන්න වෙනවා. අප්‍රේල් මාසෙට කලින් 20000 ඉල්ල ගන්නා නම් ජෝසෝ පිස්ටාලින්ගේ ගෙදරින් ඉල්ල ගන්නවා. මේ කල්ලතෝනි ජෝසෝ ස්ටාලින් මේ රටේ පහුගිය කාලේ ගුරුවරුන්ට ළමයින්ට මේ රට වෙනුවෙන් ලොකුම අසාධාරණය කරපු කල්ලතෝනියා තමයි මේ ජෝසෝප් ස්ටාලින්. කල්ලතෝනි කියලා කියන්නේ කල්ලතෝනි ස්ටාලින් ජෝසෝප් ස්ටාලින්ලා කියන්නේ කල්ලතෝනි. ඒක නිසා මේ කල්ලතෝනියා තමයි මේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ කරේ. ඒ ගැන අපි කියන්න ඕනේ. ඉතින් රුපියල් අද ඊයේ මේ වීය කියනවා මේ 10000 වැඩි කරලා මම බොහොම අමාරුවෙන් මුදලක් වැඩි කරාම ජෝසෝප් ස්ටාලින් කියන නෑ නෑ රුපියල් 20000 දෙනකන් අපේ උද්ඝෝෂණ උපවාසන ඊයේ මේ අයවැයට කලින් 200-300ක් එකතු වෙලා පාර්ලිමේන්තුව ඉදිරිපිට ලොකු උද්ඝෝෂණයක් වෘත්තීය සමිති හැම එකක්ම මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමිය පක්ෂෝ විපක්ෂ ඒ ආණ්ඩුව ඒගොල්ලෝ කරනකොට හරි අපි කරනකොට හරි අපි මේ අයවැයට විරුද්ධව හෝ පක්ෂව ඔක්කොම එකතු වෙලා ඡන්ද දෙනකොට මේ වෘත්තීය සමිතිකාරෝ වැඩි කරන්නත් කලින් එළියේ ඉඳන් කෑ ගහන්නේ මේ වෘත්තීය සමිතිකාරෝ. ඒගොල්ලෝගේ අම්මගේ අප්පගේ බූදලේ දුන්නා වගේ තමයි වෘත්තීය සමිතිකාරෝ එළියේ ඉඳන් කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ අයවැය කතාවේ හොඳ ලස්සන කතාවකුත් තියෙනවා ලියලා ජනාධිපතිතුමාට කවුරු ලියුවද ජනාධිපතිතුමා ලියුවා දන්නේ නැහැ. අන්දරේගේ කතාව. අපේ විපක්ෂයේ අන්දරේ කෙනෙක් ඉන්නවා මේ පැත්තේ රජ්ජුරුවෝ ඉන්නවා. එක පැත්තෙම ඉඳලා දෙන්න දෙපැත්තට කැඩිලා අන්දරේ අරෙහි ඉන්නවා රජ්ජුරුවෝ මෙහෙ ඉන්නවා. හැබැයි ඒ කාලේ රජ්ජුරුවෝ ඇන්දුවේ අන්දරේ. මේ කාලේ අන්දරේ රජ්ජුරුවෝ තමයි අන්දරේ වන්දන්නේ. මොකද ඒ කාලේ වෙලා තිබ්බේ හීනටිහාලි මාස 3ක් කාලා නේද? ඉතින් කලුකුන් මසුයි කාලා ගල උස්සන්න කිව්වා. අන්දරේ ඒ කාලේ රජ්ජුරුව ඇන්දුවා. හැබැයි දැන් රජ්ජුරුව අන්දරේ අන්දන කාලයක් බවට පත් වෙලා තිනවා. මේ අන්දරේ උදේ ඉඳන් ඇවිල්ලා උදේට ඇවිල්ලා හොඳට බණ ටිකක් දේශනා කරනවා යනවා අද අන්දරේ උඩට යනකොට රජුරු අර පැත්තෙන් ඇවිල්ලා විපක්ෂ පැත්තේ ඔක්කොම අල්ලගෙන කතාව. ටක් ගාලා අන්දරේට ආරංචි වුණා. අන්දරේට ටක් ගාලා පල්ලයට යනකොට රජුරුව ටක් ගාලා මේ පැත්තෙන් මාරුණා. ඒ නිසා එහෙම දෙයක්වත් මේ පාර්ලිමේන්තුවේ වෙනවා. අන්දරේට මම කියන්නේ බොහොම ප්‍රවේශමෙන් ප්‍රවේශම් වෙන්න වෙනවා. තමන්ගේ කට්ටිය ටික රැකගන්න. මොකද නැත්තම් කට්ටිය ටික එන්න එන්න නැති වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන මේ අයවැය ගැන කවුරු මොනවාක්වත් දැන් එක්කෙනෙක් මහාචාර්ය කෙනෙක් දේශනයක් තිබ්බා. අපි නම් මන්ත්‍රීතුමිය දීපු ආයතනයක් වටන්නේ අපිට මේ මහා අයවැයක් ගැන කතා කරන්න බෑ. අපිට දීපු පුංචි තැන අපි ලාභ පෙන්නලා පෙන්නනවා. අද ITN එක පාඩු ලබනවා. දැන් නම් ITN එක පාඩු ලබන්නේ නැහැ. රූපවාහිනිය ලාභම ලබනවද නැහැ. ITN රූපවාහිනිය ඊළඟට මොකද්ද? ITN එකයි රූපවාහිනියයි පාඩු ලබන තත්ත්වෙට තිබ්බ ඒකේ තනතුරු දරපු මිනිස්සු මේ රටේ ආර්ථිකය ගැන කතා කරනවා. ඒව හදලා ඇවිල්ලා ආර්ථිකය ගැන කතා කරනවා නම් මහාචාර්යලා ආචාර්යලා අපි සතුටු වෙනවා. අපිට මහාචාර්ය ආචාර්ය පට්ටන්නේ අපිට ඔය දුන්නේ එකේ අපි ලාභ බලලා අද භාණ්ඩාගාරයටත් අපි මිලියන 925ක් අපි දුන්නා මේ අයවැයට කලින් ගරු මන්ත්‍රීතුමිය මහා භාණ්ඩාගාරයට. එහෙම ආයතන වටලා නන්නස්ථාර කරපු අය පාර්ලිමේන්තුවේ ඉඳන් අද මහා ලොකුට පුරහාරන්දොඩනවා, කයිවාරු ගන්නවා, අයවැය උගන්වනවා, අනිත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් උගන්වනවා, මුදල් ඇමතිවරයාටත් අයවැය උගන්වනවා. අපි නම් එහෙම උගන්වන්නේ නැහැ. මෙතන විපක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා, දන්නවා අපි ප්‍රාදේශීය සභාවේ සභාපතිකම ඉඳන් ගත්ත දවස් ඉඳන් පේල් වෙලා නැහැ. මේ විපක්ෂ මන්ත්‍රීවරු කියයි. මහා ඇමතිකම කරා, මුදල් ඇමතිකම කරා, ප්‍රාදේශීය සභාවල් කරා, පළාත් සභාවේ ඇමතිකම් කරා, අපි දැන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමතිකම් කරනවා. අපි පේල් වෙච්ච අය නෙමෙයි. හැබැයි මේ සමහර අය විපක්ෂයේ ඉඳගෙන තනතුරු කරපු අය අද මේ රටේ ආර්ථික ඔස්තාර්ලා වගේ ඇවිල්ලා මහා ලොකුවට දොඩවනවා. ආර්ථිකය හදන හැටි දැන් මේ රුළු මොහොතකට කලින්. ඉතින් මේ අයවැය දිහා බැලුවම රාජ්‍ය සේවකොන්න විතරක් නෙමෙයි, මේකේ වටිනාම දේ තමයි මම දකින්නේ වකුගඩු හා ඒ රෝගීන් වෙනුවෙන් රුපියල් 5000-7500 ගිරීම. වැඩිම වකුගඩු රෝගී ඉන්නේ උතුරු මැද පළාතේ සහ මයිඅංගනේ, නැගෙනහිර, අම්පාර වගේ පළාත්වල. වකුගඩු රෝගීන් අද හරියට දුක් විඳිනවා. ඒ වකුගඩු රෝගීන් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව 7500 කිරීම, වැඩිහිටි සානාධාරිය 2000-3000 කිරීම, රුපියල් 1000කින් හරි ඒ අයට ලැබිච්ච සහනය ගැන අපි කවුරුත් සතුටු වෙන්න ඕන. අපි නෙවෙයි සතුටු වෙන්න ඕනේ ඒ අහිංසක ජනතාවට ඒ ආධාර දීම. ඒක ඒ වගේම කොළඹ තට්ටු නිවාස. දැන් අපි කියන්නේ ඔය හිටිය සියලු දෙනා මුඩුක්කුවල හිටපු අයනේ තට්ටු නිවාස වලට බවට පත් කරි. හැබැයි ඒ තට්ටු නිවාස වල ඉන්න අය මිනිත්තු රුපියල් 3000ක් හැම මාසෙම කුලිය ගෙවන එක නැති කරලා ඒ මිනිතුන් ඉඩන් ඒ තට්ටු නිවාස අයිතිය දෙන එක ගැන මං හිතන්නේ ඊයේ ඒ මිනිස්සු කිරිබත් කෑවා, රබන් ගැහුවා. ඒ ජනාධිපතිතුමාට රචිනපත්තු කරා තට්ටු නිවාස වල සියලුම ගෙවල් වල ඉන්න අය එළියට බෑලා. ඉතින් ඒක තමයි ඒගොල්ලොන්ට දැනුණා. ඒක දැනිච්ච නැති අය ඇති. ඒක දැනිච්ච නැති අයනේ ඉන්නේ. සමහර අය ඒක දැනිච්ච නැති අය ඉන්නවා. හැබැයි තට්ටු නිවාස වල අයට පුදුම සහනයක් මේ අයවැයෙන් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල වලට ඒ වගේම අපිට දැන් අපේ පළාතේ තියෙනවා සමහර මාර්ග. ඒ මාර්ගය ඒ මාර්ග වලට කවදදාක්වත් ලක්ෂ 10ක් ලක්ෂ 20ක් ලක්ෂ 30ක් දීලා ඒ පාරවල් ගොඩ දාන්න බෑ. විශේෂයෙන්ම මගේ බදුල්ල දිස්ත්‍රික්කේ පල්ලේ කිරුව, උඩ කිරුව, කොහොනාවල ඒ වගේ මාර්ග තියෙනවා. ඉතින් ලොකු දුෂ්කරකම් තියෙන ගල්වැලගම ඒ වගේ මාර්ග අපිට තාමත් හදාගන්න බැරි මාර්ග තියෙනවා. ඉතින් ඒ මාර්ග වලට මේ අයවැයෙන් දීලා තිනවා කඳුකර ප්‍රදේශවල බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත් වෙන දුෂ්කර ජනතාව වෙනුවෙන් මුදලක් වෙන් කළා තිනවා බිලියන 10ක්. ඒ බිලියන 10න් අපි කියන්නේ ගාල්ල දිස්ත්‍රික්ක වශයෙන් බෙදලා නුවරඑළිය, බදුල්ල, නුවර ඒ වගේ මාතලේ වගේ කෑගල්ල, රත්නපුර වගේ දිස්ත්‍රික්ක අතර බෙදුවත් අඩුම වශයෙන් අපිට බිලියනයක් ආවත් අපිට පාරවල් හරි මොනහරි ඒ ප්‍රදේශවලට දැනෙන වැඩක් කරන්න පුළුවන් විදියට මේ අයවැය කවදාකවත්
කාලයක් තියෙනවා.
තව කවදාකවත් ඒ අහිංසක ගම්වල ජීවත් වෙන විශේෂයෙන්ම අපේ ඌව වෙල්ලස්සේ ගඩා දෙහිගොල්ල ඌරුමිතැන්න මේ වඩුවේ සුරේෂ් අපේ හිටපු ඇමතිතුමා දන්නවා මේ පාරවල් වල තියෙන දුෂ්කරතාවය. මේ මිනිස්සු මේ තැන්වලට කොටු වෙලා ඉන්නේයි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් එනකොට ඉංග්‍රීසියෙන් ඇවිල්ලා ගහනකොට හැංගිච්ච තැන්වල තමයි මේ මිනිස්සු තාමත් ඉන්නේ. මේ මිනිස්සු නගරවල හිටියේ නැහැ. නගරවල ඉන්නේ නැහැ. උඩරට ඉංග්‍රීසියෙන් ගහනකොට හැංගිච්ච මිනිස්සු තාමත් ඒ ගම්මානවල පවුල් 50 100 ජීවත් වෙනවා. මහා ලොකු පවුල් ප්‍රමාණයක් නැහැ. හැබැයි පවුල් 50 60 ඉන්න ජීවත් වෙන පිරිසක් ඉන්න ප්‍රදේශයක්. ඉතින් එහෙම පාරවල් හල්දුමුල්ල ප්‍රදේශය, ඒ වගේම හාලියල්ල ප්‍රදේශය, ගාවල ප්‍රදේශය, ඒ වගේම වියලුව ප්‍රදේශය, ඒ වගේ දුෂ්කර ගම්මානවල කොටු වෙච්ච ජනතාව තාමත් ඉන්නවා. ඇල්ල සමහර ප්‍රදේශවල දැන් මහනුවර දිස්ත්‍රික්කෙත් මම දැක්කා සමහර ප්‍රදේශවල ඉන්නවා හරක්ගේ පිටේ බඩු ගේන, ගොංගේ පිටේ බඩු ගේන මිනිස්සු ඉන්නවා පොළවල් වලට. එහෙම ගම්මාන තියෙනවා. ඒවට කවදාකවත් සාධාරණයක් ආණ්ඩුවකින් ඉෂ්ටුුනේ නැහැ. හැබැයි මේ වෙලාවේ ජනාධිපතිතුමා මේ වෙනුවෙන් බිලියන 10ක් වෙන් කළා තියෙනවා. මේක ඉතාමත්ම වැදගත් දෙයක්. මේක හරියට මේ ගම්මාන තෝරගෙන, ඒ වගේ දුෂ්කරම ගම්මාන තෝරගෙන දැන් ඔබතුමිය ජීවත් වෙන මාතලේ දිස්ත්‍රික්කෙත් මේ වගේ ගම්මාන ඇති, රත්තොට ප්‍රදේශයේ ඒ වගේ ප්‍රදේශවල මේ වගේ ගම්මාන ඇති. ඉතින් ඒ නිසා මේවා වෙනුවෙන් මේ වෙන් කරපු සා මේ අයවැය සාර්ථක අයවැයක්, මේ අයවැය ගේනවද නැද්ද කියලා සමහර අය බලාගෙන ඉති අයවැයක් ගේන්න පුළුවන් වෙයිද කියලා. දේම තියෙන වෙලාවක තමයි මේ අයවැය මේ රටට හඳුන්වලා දුන්නේ.
ඒ
නිසා මේ අයවැය සාර්ථකව කරගෙන යන්න ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න අපි සියලු දෙනා එකතු වෙලා සහයෝගය දෙන්න ඕන. විශේෂයෙන් මේතුමා විපක්ෂයෙන් ඉල්ලීමක් කරා. විපක්ෂයේ යෝජනාත් මං හිතන්නේ මේක ඇතුළේ තියෙනවා. ගොඩක් තියෙන විපක්ෂයේ අයත් එක්ක එකට ඉදපු කාලයේ ගත්ත යෝජනාත් මේ යෝජනාවල ඇතුළත් වෙලා තියෙනවා. සා විපක්ෂයගෙන් මං ඉල්ලීමක් කරනවා. හැබැයි විපක්ෂයත් අන්දරේ අර ඉඳන් පල්ලයට එනකොට එහේ මීට මාරු වෙලා තියෙනවා කට්ටිය. අද උදේ ජනාධිපතිතුමා මේ රවුමක් ගහලා තිනවා. ඒ නිසා මේ අයවැය සාර්ථක අයවැයක් කියලා ඊළඟට මේ අයවැය තුලින් සාර්ථකව මේ රටේ ජනතාවට සේවයක් වෙන්න වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි ගරු වේලුකුමාර් මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 14ක කාලයක්
තියෙනවා. ගරු මුලසුනේ මන්ත්‍රීතුමියනි, 20-24 අයවැය පිළිබඳව ගරු මුදල් අමාත්‍ය ජනාධිපතිතුමාගේ ප්‍රවේශයෙන්ම පටන් ගන්න පුළුවන් කියලා හිතනවා. සුරංගනා කතා කීවට රටක් ඉදිරියට යන්නේ නැහැ. සීනමාලිගාවෙන් පොරොන්දු වී රටක් දියුණු කරන්නට බෑ. අපිත් කියන්නේ මුදල් ඇමතිතුමාට, අපිත් කියන්නේ ජනාධිපතිතුමාට ඒ කතාවම තමයි. සුරංගනා කතා කීවට රට රොගඩ දාන්නට බෑ කියන එක. 20-24 අයවැය පිළිබඳව ආණ්ඩුවෙන් ආනවා විපක්ෂයට S2 පේනවද කියලා. අපිට පේන්නේ S2 අපේ ඇරිලා තියෙන්නේ. අපිට පේන්නේ අපේ S2ට පේන්නේ ජනතාවගේ දුක. ආණ්ඩුව පැත්තෙන් බලනකොට මේක සාර්ථක අයවැයක් විදියට ආණ්ඩුව පැත්තෙන් බලනකොට තේරෙනවා. එනකොට ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන බැලුවොත් මේ අයවැයේ තියෙන අසාර්ථකත්වය අපි බලා ගන්නට පුළුවන්. අද රට තුළ ජනතාව මූණ දෙන මූලික ප්‍රශ්නවලට උත්තරයක් මේ අයවැය තුළ තියෙනවද කියන එක අපි විමසන්නට ඕනේ. විශේෂයෙන්ම අද රට තුළ ජනතාවට තියෙන ප්‍රධානම ප්‍රශ්නය ජීවත් වෙන්න බැරි තත්ත්වයට ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. ජීවත් වෙන්න බැරි තත්ත්වයට ජීවන වියදම වැඩි වෙලා තියෙන්නේ. මේ ජීවන වියදම පාලනය කරගන්න, එව නැත්තම් මේ ජීවන වියදමට මූණ දෙන්න අරියන ආදායමක් ලබා ගැනීමට මේ අයවැය තුල තියෙන යෝජනාව මොකක්ද කියන එක අපිට ආණ්ඩ වෙනවා. අද වෙනකොට අපි දන්නවා තුන් වේලක් කෑම ලබා ගැනීමට, නැත්නම් ආහාර පාන තමාගේ පවුලට ලබා ගැනීමට, තමන්ගේ දූ දරුවෝ පාසලට යැවීම සඳහා වියදම දරා ගැනීමට, ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය වියදම දරා ගන්නට බැරි තත්ත්වයකට අද රට තුල ජනතාව පත් වෙලා ඉන්නේ. ඒ නිසා අද ජනතාවට තමන්ගේ ඉදිරිය පිළිබඳ විශ්වාසයක් නැහැ. මේ රට දාලා පිටත් වෙන එක දිගින් දිගටම සිදුවෙන්නේ. මේ කාරණේට අනාගතය පිළිබඳ අද දවස පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිකරන්න අනාගතය පිළිබඳ විශ්වාසයක් ඇති කරන්නට මේ අයවැල් තුළ තියෙන යෝජනාව මොකක්ද කියන එක අපිට ආණ්ඩ වෙනවා. විශේෂයෙන්ම සදාන් කරන්නට ඕනේ මේ අයවැය තුළ අපි බලාපොරොත්තු වෙන ආදායම 2024ට රාජ්‍ය ආදායම බිලියන 407ක් ඉදිරිපත් කරලා තියෙනවා. පසුගිය වර්ෂයේ ඇස්තමන්තු කරපු ආදායමට වැඩිය බිලියන 1268ක් අධිකව තමා මේ ඇස්තමන්තු කරලා තියෙන්නේ. මේ ආදායම එකතු කර ගැනීම පිළිබඳ බලනකොට මේ ආදායම් බද්දේ පොඩි වෙනස් වීමක් එනවා. බිලියන 216ක පමණ ආදායම් බද්දේ වෙනස් වීමක් එනවා. ඒ වුණාට අපි ගත්තාම වැට් බද්ද අපි ගත්තාම වැට් බද්ද පසුගිය අවුරුද්දේ වැට් බද්දෙන් බලාපොරොත්තු වුණු ආදායම බිලියන 1307යි. ඒ වුණාට මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ බිලියන 2235ක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ බිලියන 859ක් අධිකව බලාපොරොත්තු වෙනවා වැට් බද්දෙන් ආදායම ඇටියට මේ බලාපොරොත්තු වෙන ආදායම. ඒ බිලියන 859 කියන්නේ ඉදිරියට එන මේ වැට් බද්ද පිළිබඳව මේ යෝජනාවේ ඇතුළත් කරන්නේ නැතුව කොලේ වාලා පිටිපස්සෙන් අපිට කියනවා මේකට අපි ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරනවා ඒක මගින් කියලා. ඉස්සරහට එනවා මේ වැට් බද්දේ පාසල් යන දරුවාගේ පැන්සලට, පෑනට, කල්කියුලේටරේට වැට් බද්ද ගන්නවා 118ක්. ඒ පමණක් නෙවෙයි කුෂිකර්ම යන්ත්‍රවලට, ඒ පමණක් නෙවෙයි සෞඛ්‍ය උපකරණවලට 118ක වැට් බද්දක් මේකට ඇතුළත් කරනවා. ඒක තමයි මේ වැට් බද්ද මේ බිලියන 859. එඳයි අපි කියන්නේ ජීවන වියදම තව මාසයක් යනකොට, මාස දෙකක් යනකොට දැන් තියෙන තත්ත්වයෙන් දෙගුණට පත්වීම කාටවත් මේ ආයවැය මගින් නතර කරන්නට බැරි වෙනවා කියන එක අපි විශේෂයෙන්ම කියන්නට ඕනේ. විශේෂයෙන් අපි මෙතන ඒ වගේම අපිට මේ වැඩ්බද්ද අරා මේ ඇතුළත් කරන මේ වැඩ්බද්ද අරා ඇතුළත් කරන මේ මුදලින් මේ ඇතුළත් කරන විශේෂ භාණ්ඩ 100කට අධික ප්‍රමාණයක් මේකට ඇතුළත් කරන්නට තමා මේ කොලේවාලා මේ යෝජනාව මේ තුළ ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙනම් අපි කියනවා දැන් උද්දමනය තනි ඉලක්කමට අවිල්ල කියලා කියනවා. ඔව් උද්දමනය 100%ක් තිබ්බා. උද්දමනය 100%ක් තිබිලා අපි දන්නවා පෞගිය කාලේ 85කට රුපියල් 100කට තිබ්බ සීනි කිලෝග්‍රෑම් එක දැන් රුපියල් 200 220ට ගියා. පෙට්‍රෝල් ඩීසල් එක 150 108ට තිබ්බ එක අද 350 800ට ආවා. ගෑස් සිලින්ඩර් එක මිල 1600ට තිබ්බ එක 3500ට ගියා. දැන් මේ උද්දමනයේ වේගය 100%ක් තිබ්බා. ඒ උඩගිය මිල එතනම තමා තියෙන්නේ. ජීවන වියදම එතනම තමා තියෙන්නේ. එතන නතර වෙලා තියෙනවා. එතනින් උඩට යන වේගය අඩු වෙලා තියෙනවා. ඒක තමයි තනි ඉලක්කමට අවිල්ලා තියෙන්නේ. මේ උද්දමනය අඩු වුණා කියලා මේ මිල ගණන් අඩු වෙලා නැහැ. බඩෝල මිල ගණන් අඩු වෙලා නැහැ. උද්දමනය වැඩි වෙච්ච එක නතර කරගෙන තියෙනවා. ඒ වුණාට ඒකට සාපේක්ෂව මේ ආදායමක් ලබා ගැනීමේ ක්‍රියාමාර්ගයක් මේ තුල ඉදිරිපත් වෙලා නැහැ කියන එක කියන්න ඕනේ. මෙතන දැන් වියදම ගැන කතා කරනවා. රාජ්‍ය වියදම බිලියන 6978ක් පමණ සඳහන් වෙනවා. ඒ වියදම තුල අපි ගත්තාම පුනරාවර්තන රිකරන්ට් එක්ස්පෙන්ඩිචර් තමයි තියෙන්නේ 5277ක් පමණ. පොඩි ප්‍රමාණයක් තියෙන්නේ මේ කැපිටල් එක්ස්පෙන්ඩිචර් එක. ඒ කියන්නේ ආයෝජන එන්නේ නැහැ. ඒ කියන්නේ අලුත් නිෂ්පාදන එන්නේ නැහැ. ඒ වගේම අපි ගත්තාම පුද්ගලික අංශය දිරිමත් කරන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ මේක තුල. මේක තුල අලුත් දෙයක් කතා කරලා නැහැ. ඒ තියෙන සාම්ප්‍රදායික පැරණි දේම තමයි, පැරණි යෝජනාවම තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක අපි මේ කියන්නට ඕනේ. එහෙනම් ජනතාවට නැවත නැවත මේ රජයේ බලන්නේ රජයේ ආදායම වැඩි කරගන්නවා කියන්නේ නිෂ්පාදන වැඩි වෙන්න ඕනේ, ආයෝජන වැඩි වෙන්න ඕනේ. ඒ නිෂ්පාදනය අරා ඒ තුල අපි බද්දක් අය කරගන්න එක සාධාරණයි. නමුත් මේ තුල තියෙන්නේ නිෂ්පාදනය වැඩි වෙන්න, ආදායම් වැඩි වෙන්න බදු පිට බදු විතරක් පටවන එක කරගෙන යනවා. දැන් කියනවා කරන්ට් account එකක් කරියොත් එයාට මේ tax file එකක් අරින්න ඕනේ කියලා. දැන් ඒ කියන්නේ සාමාන්‍ය මේ කඩයක් කරන පුද්ගලයෙක් දැන් කඩයක් කරන්න බෑ. කරන්ට් කවුන්ට් එකක් කරිනවා කියන්නේ බැංකුවකට ගිහිල්ලා අපි ටැක්ස් ෆයිල් එකක් කරින්න ඕනේ. ඊඩමක් ලියාපදිංචි කරනවා කියන්නේ ටැක්ස් ෆයිල් එකක් කරින්න ඕනේ. ප්ලෑන් එකක් නිවසකට පාස් කරගන්නවා කියන්නේ ටැක්ස් ෆයිල් එකක් කරින්න ඕනේ. ඒ කියන්නේ මේ රජයේ මේම්ම ගියොත් අපි මේ රජයේ මේම්ම ගියොත් අපේ දූදරුව විවාහ කරගන්නවා නම් ටැක්ස් ෆයිල් එකක් කරින්න වෙනවා. දරුවෙක් ඉපදුනොත් ටැක්ස් ෆයිල් එකක් කරින්න වෙනවා. තුන් වැලක් කෑවොත් ටැක්ස් ෆයිල් එකක් කරින්න වෙනවා. ඒ තත්ත්වයට තමයි මේ රජය යන්නේ කියන එක අපි පැහැදිලිවම කියන්නට ඕනේ. එඳා මේ තුල වැඩපිළිවෙලක් නැහැ. මේ ආදායම වැඩි කරගන්න, නිෂ්පාදනය වැඩි කරගන්න, ජීවන වියදම පාලනය කරගන්න, ජනතාවට ජීවත් වීමේ ඒ ජීවත් වීමේ ගමන යන්න මේ තුල යෝජනාවල් ඉදිරිපත් කරලා නැහැ කියන එක තමයි විපක්ෂයක් හැටියට අපිට කියන්න තියෙන්නේ. අපිට පේන්නේ ජනතාවගේ දුක අපේ ඇස් දෙකට පේනවා, අපේ කන් හොඳටම ඇරිලා තියෙනවා, ජනතාවගේ අඬ අපිට ඇහෙනවා කියන එක අපි කියන්නට ඕනේ. විශේෂමග ඉඳ 20-24 வரவு செலவு திட்டம் தொடர்பாக நாங்கள் கூறுகின்ற போது இந்த நாட்டிலேயே இருக்கக்கூடிய மொத்த மக்களினதும் இன்றைய பிரச்சனைக்கு ஒரு தீர்வு கொடுக்கப்படாத ஒரு வரவு செலவு திட்டமாக இருக்கின்றது. நாளைய நாளை பற்றி ஒரு நம்பிக்கையை, நாளைய நாளை பற்றி இந்த மக்களினுடைய தங்களினுடைய எதிர்காலம் தொடர்பாக ஒரு நம்பிக்கையை ஏற்படுத்தாத ஒரு வரவு செலவு திட்டமாக இந்த வரவு செலவு திட்டமானது காணப்படுகின்றது. இன்று முழு நாட்டிலும் இருக்கின்ற மக்களினது வாழ்க்கை செலவானது வானுயர்ந்த நிலையிலே இருக்கின்றது. அதிலும் எடுப்போமாக இருந்தால் பெருந்தோட்டத்துறையை சார்ந்த எங்களது மக்களுக்கு வாழ்க்கை செலவை தாங்கிக் கொள்ள முடியாது, வாழ முடியாத நிலைமைக்கு தள்ளப்பட்டிருக்கின்றது சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே. அவை இந்த நிலையிலே இந்த வரவு செலவு திட்டத்திலே பேசப்பட்ட விடயங்களை பார்க்கின்ற போது எங்களுடைய பெருந்தோட்டத்துறையிலே வாழுகின்ற மக்கள் தொடர்பாக என்ன இப்போது இருக்கின்ற தேவைக்கான முன்மொழிவுகள் இருக்கின்றது. இன்று நாளை வாழ்வதற்கு 3 வேளை உணவு உண்பதற்கான உணவை பெற்றுக் கொள்வதற்கு, தன்னுடைய பிள்ளைகளை பாடசாலைக்கு அனுப்பி வைப்பதற்கு, தங்களுடைய வைத்திய சுகாதார தேவைகளை பார்த்துக் கொள்வதற்கு இங்கே மேற்கொள்ளப்பட்டிருக்கின்ற ஏற்பாடுகள் என்ன? இன்னும் அந்த 1000 ரூபாய் சம்பளம் என்பதிலிருந்து அவர்களை முன்னகர முடியாது. அதற்கான வருமான வழி ஒன்று இல்லை. இங்கே அது தொடர்பாக எந்த ஒன்றும் பேசப்பட்டதாக இல்லை. கிராமத்திலே வாழக்கூடியவர்களின் நில உரிமை பேசப்படுகின்றது. அதே போல நாங்கள் எடுப்போமாக இருந்தால் இந்த நகரத்திலே வாழுகின்ற மாடி வீடுகளின் அலகுகளினது உரிமை பேசப்படுகின்றது. ஆனால் தோட்டப்பகுதியிலே வாழுகின்றவர்களினுடைய வாழ்வாதாரத்துக்குரிய நிலம் தொடர்பாக ஏன் பேசவில்லை என ஜனாதிபதியை இந்த நிதியமைச்சரை நாங்கள் கேட்கின்றோம். தோட்டங்களிலே வாழுகின்ற மக்களினது வாழ்வாதார நிலங்கள் தொடர்பாக பேசப்படாதது ஏன் என்பதை நாங்கள் இங்கே வந்து கேட்க வேண்டியதாக இருக்கின்றது. குறிப்பாக இந்த நாட்டிலே வரவு செலவு திட்டம் வருகின்ற போது இந்த தேர்தல் கால வாக்குறுதி போன்று வரவு செலவு திட்டத்திலும் மலையகத்துக்கென ஒரு பந்தி ஒதுக்கப்படும். அந்த பந்தியிலே ஏதேனும் ஒரு முன்மொழிவு முன்வைக்கப்படும். அது ஒருபோதும் நிறைவேற்றப்பட்டதாக இல்லை. 2012-13 மகிந்த ராஜபக்ச அவர்களினது அரசாங்கத்தின் போது சொன்னார்கள், மலையகத்தில் உள்ள தரிசு நிலங்களை இளைஞர்களுக்கு பகிர்ந்து கொடுக்க போகின்றோம் என்று. பகிர்ந்து கொடுத்தார்களா? அதற்கு பிறகு ஒரு வருடம் சென்று அதே ராஜபக்சாவினுடைய அந்த வரவு செலவு திட்டத்திலே சொல்லப்பட்டது, பெருந்தோட்டத்துறையிலே 50,000 தனி அழகு வீடுகள், மாடி தனி அழகு வீடுகள் நிர்மாணிக்க போகின்றோம் என்று. அந்த முன்மொழிவிலே ஒரு மாடி வீட்டு கட்டிடமேனும் அமைக்கப்பட்டதா என்பதை நாங்கள் கேட்க வேண்டியிருக்கின்றது. அது மட்டுமல்ல, அதற்கு பிறகு அது மகிந்த தொண்டா காலப்பகுதியிலே பேசப்பட்டது. அதே போல தற்போது இருக்கின்ற ரணில் விக்ரமசிங்கா அவர்களுடைய காலத்தில் கூட 2017 வந்து 25,000 தனி அலகுகளை மலையகத்தில் வீடமைப்புக்காக உருவாக்குகின்றோம் என்ற முன்மொழிவு வைக்கப்பட்டது. அந்த முன்மொழிவு நிறைவேற்றப்பட்டதா அல்லது அவர் ஜனாதிபதியாக ஏற்ற பிறகு இந்த நாட்டினது இந்த வறுமை நிலையிலே தங்களினுடைய சுய தேவைக்கான அல்லது சுய உற்பத்திகளை அதிகரிக்க நில ஒதுக்கீடு செய்கின்றோம் என்ற இந்த சபையிலே சொல்லப்பட்டது. ஆனால் யாருக்கு நிலம் கொடுக்கப்பட்டது என்று பார்த்தால், நாவலப்பிட்டியிலே கலபட தோட்டத்தின் 800 ஏக்கரை ஒரு கம்பெனிக்கு, மவுஞ்சியிலே 400 ஏக்கரை இன்னொரு கம்பெனிக்கு, தெல்தொட்டை கலஹா தோட்டத்திலே 200 ஏக்கரை இன்னொரு கம்பெனிக்கு என வாரி வழங்கியது மட்டும்தான் நடைபெற்றது. அந்த அடிப்படையிலேயே நடைமுறை சாத்தியம் இல்லாத கற்பனையிலே சொல்லக்கூடிய 2-3 முன்மொழிவுகள் மலையக மக்களுக்காக வைக்கப்பட்டிருக்கின்றது. இது சரியாக காணல் நீர் போன்ற முன்மொழிவுகளாக இருக்கின்றது. இது அரசாங்கத்தை பிரதிநிதித்துவம் செய்கின்ற அந்த அரசாங்கத்தில் இருக்கக்கூடிய மலையக சார்ந்த உறுப்பினர்கள் வந்து இந்த தேர்தலுக்காக முன்கொண்டு போவதற்காக, இந்த அரசாங்கத்தை முன்னிறுத்திக் கொண்டு போவதற்காக, இந்த ஊடகங்களுக்கு சொல்வதற்காக சொல்லப்பட்டிருக்கின்ற ஒன்றே ஒழிய நடைமுறை சாத்தியமானதோ அல்லது நடக்கப் போகின்ற ஒன்றோ அல்ல என்பது நான் சொன்ன வரிசையிலே வரக்கூடிய முன்மொழிவுகளிலிருந்து மிகவும் தெளிவாக எங்களுக்கு தெரிகின்றது. ஆகவே சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, முற்று முழுதாக நாட்டு மக்களின் இன்றைய தேவை கவனிக்கப்படவில்லை, அதனையும் தாண்டி முழுமொத்தமாக மலையகத்திலே பெருந்தோட்ட துறையிலே வாழுகின்ற மக்கள் வாழ்ந்தால் என்ன, செத்தால் என்ன, அவர்கள் செத்து மடிந்தால் என்ன, அந்த துறை இருந்தால் என்ன, இல்லாமல் போனால் என்ன, அழிந்தால் என்ற அடிப்படையிலே கண்டும் காணாத வகையிலே அங்கே அந்த இந்த அரசை பிரதிநிதித்துவப்படுத்தி இந்த அரசாங்கத்திலே இருக்கின்ற மலையக பிரதிநிதிகளை அடிமட்ட முட்டாள்களாக நினைத்து முன்வை வைக்கப்பட்டிருக்கின்ற அந்த பிரேரணைகளே முன்மொழிவுகளே இதிலே இருக்கின்றன. நான் முடிக்கின்றேன். இறுதியாக மலையகம் சார்ந்திருக்கின்ற இந்த அரசிலே உள்ள பிரதிநிதிகளுக்கு கூற விரும்புகின்றேன், சவால் விட விரும்புகின்றேன், இந்த இருக்கக்கூடிய முன்மொழிவுகளிலே ஏதாவது ஒன்றையாவது இந்த காலப்பகுதியிலே உங்களுக்கு முடியும் என்றால் செய்து காட்டுங்கள் என கூறி விடைபெறுகின்றேன். நன்றி.